අකමැතිද අනිත් ඒ නොකරන්නේ. තමාට යමක් කරන්න තමා කැමැතිද අනිත් ඒ කරන්නේ. මෙන වාන්සේ. ඕක තමයි තියෙන්නේ. ඉතින් ඔයිට අනුකූල වන්නා වූ ආස්වාදී ලන් දහම ආස්වාදී ලබා ගන්න විසි කටයුතු කරුවා. ඒක තමයි ලේ. මෙන්න මේ වාන්සියයි ලේයි විල සන්තෝෂ වියල්. ඉතින් කොච්චර සන්තෝෂ වෙන්න පුළුවන්ද? කොච්චර ධර්මානුකූලද? පාපයක් දුචරිතයක් අවලක් කනුන්ට නොකර යහපත කරමින් සන්තෝෂ වෙන්න පුළුවන් නම් මෙන්න මේකයි කිව්වේ. ඒක යහපත. අන්න එසේ ජීවිතය හැද ගහ ගන්න. ඒක වැත්තකින් තියලා අද මොකද කියන්නේ හොඳට ඕකෙන් සැරසෙන්න. ඒකෙන් සැරසෙන්න කියන සිරි සපත්තු දාගෙන මේ ට්‍රයි කෝට් ඇඳගෙන සැරසෙනවා. බාහිර ඇඳුම තියෙනවා. සැරසෙන්න කිව්ව ඇඳුම ඕකයි. ඊට පස්සේ අර සාාරධර්මයේ ආස්වාදයේ ලේ කිව්වා ඒක ගත්තා වයින් මත්පැන් ටිකක් ගත්තා. මත්තික පැත්තක දාලා පාන් ගත්තා ඒක. අර සාාරධර්මයේ පැත්තක දාලා සාාරධර්මයේ පාන් ගත්තා. ආස්වාදින්න වයින් අරගත්තා. පාන් කකා වයින් බිබි පරිසං කෝට් ඇඳගෙන සපත්තු දාගෙන ඉතින් උඩ පැන පැන නටනවා ඊළඟට. මේ මොකද්ද වෙන්නේ? දෙවියන් වහන්සේගේ ගෘහයේ කොරුංගේ තිප්පලක් කරගෙන ඉන්නවා කියලා කිව්වෙ ඔකට නේද? අන්තිමට ගිහින්. සතු ගෙනත් බැඳලා තියාගෙන. බිනිදෙන්ට ගිහලා මරලා පුච්ච පුච්ච මාස් කකා. ওই කාලේ වයින් බිබී ඉන්නකොට ඒ කාලෙත් මොකද කරන්න ගිහිලා එනා? පොට්ටුව යවිතේ ගිහිල්ලා බාන් කපලා පනලා මහා වලියක් ඇද්දා. ඇද්දට පස්සේ මෙහෙලා දෙවියන් වහන්සේගේ ගෘහයේ පොරුන්ගේ තිප්පලක් කරගෙන මේක බිමට සමතලා කරලා හත් දවසකින් මම දෙවියන් වහන්සේගේ මාලිගාව නගා සිටවනවා. ඕක තමයි වරදට අල්ලගත්තේ. තොට පුළුවන් දෙයක්ද තෝවේ කියන්නේ. තෝ දෙවියන් වහන්සේට අපහාස කරලා හොරන්න බැරි එකක් කරලා මිනිස්සු රැවට්ටුවා කිය. වරදට මේ ඉදිරිපත් කළේ වරදලගේ ඉදිරිපත් කළේ කාරණේ ඕකයි. ඉම්බර පුළුවන් දෙයක්ද කරන්නේ? ඔය මාලිගාව කරලා දාලා හත් දවසකින් ඉම්බර පුළුවන් ද මාලිගාවක් හදන්න? දැන් කිව් එක තේරුම් ගන්න බැරුව නිහඬ වෙයි. වරද රහ වේලා කොට කරලා කෘති යන්න ගහන දළුමක් නියම කරලා. ඉතින් මේ වගේ දේවල් තියෙනවා ධර්මය තුළ තේරුම් අරගන්න ඕනේ. අපි මේ දහම් ගුණ පාඩේ විස්තර කළේ නැද්ද මේ ඉතිස්සෙල්ලා? සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියන තැනට සෝතාපන්න ඵලයට පත් වෙන හැටි අපි ගුණ නමකින් සංගුණ විස්තර කරලා දුන්නා. උදේ ඉස්සෙල්ලා සංගුණ තුලින් සංගුණ නමයක් තුලින් සෝතාපන්නෙක් බවට පත් වෙන තැනක විග්‍රහ කරමු ඉතින් ඉස්සෙල්ලා අපි මේ කරපු දේශනාවක් තිබුණා. අන්නේ තෙන්න පත් තුන කෙනාට ඊළඟට තියෙන සතරදාගාමි අනාගාමි කියන මාර්ගඵල දෙකක් පූර්ණ කරගන්න කාලය. මෙන්න මේ තුලට අනුන්ගේ ආධාරයක් අවශ්‍ය නැති පරපත්‍ය රහිතව ධර්මයේ තේරුම් ගත්ත. ධර්මයේ ගැන සැක නැති කරගත්ත. මෙන්න මෙබඳු වන්නා වූ ආර්ය පුද්ගලයා සෝතාපන්න පුද්ගලයා. එතන පටන්ගෙන ඊතුළු මාර්ගයේ වඩන ආකාරය තමයි දහම් ගුණ හය තුලින් පෙන්වන්නේ. එතකොට සුපටිපන්න මෙතන රෙදෙන්ට එනකොට එනවා ස්වාක්කාත සම්දිත්තික අකාලික ඒහිපත්තික ඕපනායික පච්චත්තම් වේදබ්බෝ විඤ්ඤු. ඔය ගුණ හයක් වෙනවා. ස්වාක්කාත සම්දිත්තික අකාලික ඒහිපත්තික ඕපනායික පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤු. දැන් අපි පල්ලෙහා ඉදලා ඉහළ නැගගෙන යන ක්‍රමයක් ගැනයි කියා දුන්නේ සූවිසි ගුණ වලට යනකොට. දැන් පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤු කියන ගුණේට තමයි දැන් මේ සෝතාපන්න බුද්ධිලයා ධර්මාවෝදයෙන් ඇතුල් වෙන්නේ. මූලික ධම් දර්ශනය කරලා තියෙන්නේ. දැකීම අත්දැකීමක් බවට පත් කරගැනීම ඉතුරු කෙලෙස් හිඳින්ඩයි දැන් තියෙන්නේ. ඇලීමක් ගැටීමක් මුලාවක් තිබුණා නම් ඉතුරු වෙලා. සෝවාන් ඵලයෙන් පස්සේ. අන්නේ කාමරාග පටිඝ කියන දෙක අයින් කරගන්න. ඇලීම ගැටීම අයින් කරගන්න. ඒකට අවශ්‍ය කරන්නා වූ ඊළඟ වැඩපිළිවෙල තියෙනවා. දහම් ගුණ තුලින් යන්න. අන්නේ ඒ සඳහා මොකද කරන්නේ? පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ කියන ගුණේට ධර්මාභෝධය තුලින් ඇතුල් වෙනවා. ධර්මයේ සිහිකරන්න. එයා දැනගන්න එකක් තියෙනවා. එයා ඥානයන්තය ඥානවන්තව තේරුම් ගන්න එකක් තමයි. පච්චත්තං වේදි තබ්බෝ. මේ ලෝකේ යම් දෙයක් වෙනවා නම් තියෙනවා නම් ඒ යමක් වෙන්නේ යමක් තියෙන්නේ ප්‍රත්‍යක් නිසයි. හේතුවක් නිසයි. හේතුවක් නැතුව මේ ලෝකේ ඵලයක් හටගන්නේ නැහැ. එහෙනම් යම් කිසි ඵලයක් මේ ලෝකේ හටගත්තා නම් හැදෙනවා නම් තියෙනවා නම් පැවැත්මට පේනවා නම් අන්න හට ගැනීමට හේතුවක් කියනවා ප්‍රත්‍යක්. අන්න නුවණින් යුතුව ඒක දැනගන්න තත්ත්වෙටපත් වෙනවා. මේ දුකයි. කොහොමද මේ දුක හටගන්නේ? මෙන්න දුකට හේතුව. මේ දුක ඇති වෙන්නේ කොහොමද? මේ ලෝක විද්‍යාමාන වෙන්නේ කොහොමද? මෙන්න මේක තේරුම් ගන්න දැන් තේනවා. ජාතියක් නැත්නම් මේ දුක නැහැ. ජාතියේ හේතුව භවයයි, භවයක් නැත්නම් මේ ජාතිය නැහැ. භවයේ භවයේ හැටියට ජාතිය ජාතිය හැටියට මේ ජාති මේ භව නිසා කියලා. නෝනින් තේරුම් ගැනීමේ ශක්තියර කියනවා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤා. අනේ දරගන්නේ. විද්‍යාමාන වෙන ආකාරය. මෙන්න මේ ප්‍රත්‍ය නිසා. මෙන්න මේ හේතුව නිසා. මේ දේ පහළ වෙන්නේ. යමත් දුක නම් මෙන්න මේ දුක මේ දේ ඇතුළු කරගෙනයි තියෙන්නේ. මේ කය ඇතුළු කරගෙන මේ දුක එනවා. එහෙනම් මේ කය පහළ වෙන්නේ කොහොමද? ඒක දකින්නවා. කය නිසා ඇතිවෙනා වූ යම් දුකක් විඳින්න සිද්ධ වෙන බව පේනවනම් මේ කය කුමක් නිසා ඇතිවෙනවද? අන්න දකින්න හැටි. මෙන්න මේක දැකගැනීමේ පටිච්චසමුපාද දහම් න්‍යායය තමයි තේරුම් ගන්න පටන් ගන්නේ, අත් දකින්න පටන් ගන්නේ ඔතනේද? ඇති තැන දුක නැති දෙන නැහැ. මූලික වශයෙන් පොදු දහමක් වශයෙන් ඔබ තේරුම් ගන්න සෝවාන් ඵලයටපත් වෙනවා. කුමක් ඇති තැන කුමන දුකක්ද? කුමක් නැති තැන කුමන දුකක් නැති එක විග්‍රහ කළා දැනගන්න පටන් ගන්නවා. දැනගත්ත දහම් විග්‍රහ කරනකොට. අනะ මනුෂ්‍ය ජීවිතයේ ඇති තැන මනුෂ්‍ය පැවැත්ම ඇති තැන. මනුෂ්‍යයාට හිමි දුක විඳිනවා. දැන් හතර පාදුකර හේතු ටික අයින් කරලා විඳුනත් තාම මනුෂ්‍ය දුක ඉවර කළේ නැහැ. දේව මනුෂ්‍ය කියන දෙගතිය තාම ඉවර කළේ නැහැ. ඒ දෙකේ තව සෝවාන් පුද්ගලයා ඉන්නවා. හැබැයි ඒකේ ඉnde ඉන්නවා නෙමෙයි, ඒක දැනගන්නකම් ඒකේ ඉන්නේ. ඒක යථාර්ථය දැනගන්න. සතර පායයට යන්න තියෙන මානසිකත්වයේ සහ ඒකට මතු තියෙන හේතුවක් නැති කළ දැමර පස්සේ. හැබැයි සෝවාන් පුද්ගලයා තව මනුස්සව උපදින්න තියෙන මනුස්සව පවතින තියෙන කාරණේ නැති කරලේ නැති නිසා. යාර ඉතුරු වෙච්ච දුක පේනවා. මිනිස්සේ කියලා එපදුනොත් මේ ආකාරයෙන් ඉඳා පහත දුක් කරදර ඔකොටම ගෝචර වෙන්න සිද්ධ වෙනවා. දැන් මිනිස්සේ කියලා එපදුනේ නැත්නම් මේක වෙන්නේ නැහනේ. එහෙනම් කොහොමද මිනිස්සෙක් වෙලා උපදින්නේ? දැන් මට හොයාගන්න ඕනේ ඒකයි. මොකක් නිසාද? මිනිස්ස జాතියේ උපදින්න හේතුවක් ඇති නිසායි මිනිස් జాතියේ උපදින්නේ. මේ මිනිස් జాතියේ නූපන්නොත් මේ මිනිස්සෙක් වශයෙන් විඳින දේ දුක් ටිකක් ඉවරයි. එහෙනම් ඒකෙත් දුක තේරුම් ගත්ත කෙනා මිනිස්සෙක් වෙලා උපදින්න තියෙන හේතුව දැනගෙන ඥානවන්තව තේරුම් අරගෙන අන්නේ හේතුව දුරු කරගන්න කටයුතු කරනවා. ඒක දුරු කරගන්න කටයුතු කරන්න නම් මිනිස්සෙක් වෙලා උපදින්නේ කෙබඳු දෙයක් තිබුණොත්ද කියලා, කුමන හේතුවක් නිසාද කියලා නුවණට දහම් නුවණට ගෝචර කරගෙන දැනගන්න පටන් ගන්නවා. මිනිස්සෙක් වෙලා උපදින්න හේතුව මොනවා නිසා මිනිස්සෙක් වෙලා උපදින්න හේතු වෙනවා. දැන් ඔබ බලනකොට අපි තේරුම් ගන්න ඕනේ මිනිස්සෙක් වෙන්න නම් මනුෂ්‍ය බැඳීමක් තියෙන්න ඕන. මනුෂ්‍ය බවක් නැත්නම් මනුෂ්‍ය జాතියක් නැහැ. මනුෂ්‍ය බවක් මොකක් නිසාද හටගන්නේ? උපාදාන පත්‍ය භව කියන සිද්ධාන්තයට අනුවයි. උපාදාන කියනවා මිනිස්සය සමග බැඳීමට. බැඳීමට උපාදාන කියනවා. ඒ බැඳීම උපාදානයේ මනුෂ්‍ය උපාදානයක් නම් මිනිස්සයොත් එක බැඳුනහම මනුෂ්‍ය උපාදානය හටගන්නවා. මිනිස්සයෝ මිනිස්සයෙක් බැඳෙන්න පටන් ගත්තොත් මනුෂ්‍ය ධර්මයට හිමි යමක් නැත්නම් ඒකේ බැඳුනොත් ඒ අර මනුෂ්‍ය උපාදානිය අත්හැරින්න බැරි නිසා උපාදාන පත්‍ය භව කියන මනුෂ්‍ය භවෙ මිදෙන්න බැහැ. නෑ මනුෂ්‍ය ಗುಣධර්ම විතරක් නෙමෙයි. මනුෂ්‍ය ಗುಣධර්ම තියෙන්නේ මිනිස්සය කියලා ඉපදුන කෙනාගේ එක කොටසක් විතරයි. මනුෂ්‍ය ಗುಣධර්ම කියලා අපි විස්තර කරලා පෙන්නකොට ඒ ಗುಣධර්ම කියන එකේ අදහසක් තියෙනවා. ಗುಣ කියන්නේ මොකද? වර්ධනය වෙන එකක්. යහපත් පැත්තට ಗುಣ කරන්න පුළුවන් නම් ඒක ಗುಣ කියනවා අපි. මනුෂ්‍ය ಗುಣ කියලා කියන්නේ සතර අපා ಗುಣේව අගුණ නම්. මනුෂ්‍ය පැත්ත ಗುಣයි. සතරපාය කියන්නේ පාප පැත්ත නම් ඒක අගුණ කියලා නිගමනය කරලා. ඒකෙන් අහක් වෙන පැත්ත ಗುಣ කියලා නිගමනය කරගන්නවා හොඳ සුගති පැත්තට. අන්න මනුෂ්‍ය ධර්ම ಗುಣ ධර්ම වාටපත් උනේ දුගතියට වැඩිය ಗುಣ නිසා. අන්න මනුෂ්‍ය ಗುಣ ධර්ම කියන්නේ මනුෂ්‍ය ධර්මමයි.
ඒක ಗುಣ කියන වචනේ දාන්න හේතුව පැවැත්ම තුල දුර්ගුණ සහ සුගුණ දෙකක් තියෙනවා. දස අකුසලයේ දුර්ගුණ හැටියට තේරුම් ගත්තා නම් සතර අපායට හේතු වෙන හැටියට දැනගත්තා නම් ඒවා දුර්ගුණ කියලා නිගමනය කරනවා. එහෙනම් මනුෂ්‍ය ධර්මයේ තුල ලෝක සම්මතියේ සුගුණ කියලා එකක් වෙන් කරගන්නවා. හොඳ ಗುಣ. අන්න ඒ නිසා මනුෂ්‍ය ධර්මයේ කියන එක සතර අපායෙන් මෙහාට තියෙන එකක් නිසා සුගතියට අයිති එකක් නිසා. ඒ වගේම මනුෂ්‍ය ධර්මයේ මනුෂ්‍ය ಗುಣ ධර්ම කියලා. හැබැයි ಗುಣ කියන වචනේ ඉක්මවා යන්නයි මේ යන්නේ. ඔය ಗುಣ කියන තැන දුක් නැද්ද? මනුෂ්‍ය ಗುಣ ධර්ම ඇසුරු කරන්න ගියාම මනුෂ්‍යයෙක් වෙනවා. මනුෂ්‍යයෙක් වුණොත් දුකෙන් නිදහස්ද? මනුෂ්‍යයාට අයිති දුකට හිමිකාරයෙක් වෙන්නේ නැද්ද? මනුෂ්‍ය ಗುಣ ධර්ම අල්ලා ගන්න ගියොත් එයාට මනුෂ්‍යයෙක් වෙන එකෙන් බේරෙන්න බැයි නා. මනුෂ්‍යයෙක් වෙලා ඉපදුනොත් නින්දා අපහාත දැලුම් පෙලුම් බඩගිනි වේදනා දුක් කරදර අගහිකම් මේ සියලු දේ ලෙඩ රෝග මේවෙන් පිළින්නාව කයකට උරුමකාරීක වෙන්නේ නැද්ද? එහෙනම් ඒක ගුණයක් නම් අපිට ගුණයක් දැන් සම්මත කරන්න පුළුවන්ද? අන්න අපි දකින්න එක. යමක් යමක් නිසා දුක එනවා නම් ඒක ගුණයි සම්මත කරලා ඉන්න සූසු තැනක් නෙමෙයි. ඔන්න ඕක දැකෙන දි නිසා තමයි අපිට උපාදානිය මිදෙන්න බැරි වුණේ. බැඳීමේ මිදෙන්න බැරි වුණේ. මනුෂ්‍ය ධර්මයේ ಗುಣ ධර්මයක් කියලා ඒකේ බැඳි බැඳි ඉන්න යනවා. මනුෂ්‍ය කෙනෙක් කොච්චර හොඳ කීක ඉන්න යනවා. ඒකේ ඉන්න තාකල් අපි මනුෂ්‍ය ධර්මයේ උපාදාන කරනවා. උපාදාන කරනවා කියන්නේ ඒක ළඟින්ම බැඳෙනවා කියන එකයි. මනුෂ්‍ය ධර්මයේ හොඳයි කියන නිගමනයේ ඉන්න හින්දා තමයි ඒකේ බැඳෙන්නේ. මනුෂ්‍යයෙක් කියලා ඉපදීමේ මනුෂ්‍ය ධර්මයේ කිරි යම් චන්ද්‍රාගයක් ඇද්ද ඒ නිසා ඔහු ඒකේ බැඳෙනවා. ඒ නිසා ඔහුට මනුෂ්‍ය උපාදානිය ලැබෙනවා. ඒ නිසා ඔහුට භවයේ මනුෂ්‍ය භවයේ මිදෙන්න බෑ. ඒ නිසා ඔහු මනුෂ්‍ය ජාතිය උපදිනවා. අන්න මනුස්ස බැඳීම ඔන්න ඕකයි. ඉතින් මෙන්න මේක තේරුම් ගන්නවා. මොකද සතර පාදුකේ නිදහස් වෙච්ච කෙනාට ඊළඟ තියෙන දුක් මට්ටම බලවත්ව පේනවා. ඊළඟ තියෙන දුක මොකද්ද? මිනිස්සෙක් කියලා ඉපදිලා විඳින දුක. මිනිස්සෙක් වෙලා ඉපදිලා විඳින එක දුකයි කියලා දැනගත දාස. අනේ මේ මනුස්ස ධර්මයේ හොඳයි කියලා මම මෙච්චර කල් අරන් හිටියේ මුලාව නිසා නේද? කොහොමද හොඳක් වෙන්නේ? හොඳ නම් මිනිස්සෙක් කියලා දුක් විඳින්න වෙනවද? මිනිස්සෙක් වුණා දුක් නොවිඳින්න බෑ විඳින්න වෙනවා. එහෙනම් මිනිස්සෙක් වුණාම ඉපදුන තැන්පටන්ගේ ජරාවටපත් වෙවි මහලු වෙනකම කෙලවරක් නැතුව කායික දුක් විඳින්න වෙනවා. බඩිකින්නට මොනවා හරි කන්න ඕනේ, පිපාසයට බොන්න ඕනේ, නිකන් හම්බෙන්නේ නැහැ, විහෙත වෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, හරි හම්බ කරගන්න ඕනේ. තනියෙන් තමන්ගේ වැඩ කරගන්න එපා, අන්‍යෝන්‍ය ආධාරයට උපකාරින් පිරිස එකතු කරගන්න ඕනේ. ඒ පිරිසත් ඒ જાතියේ පිරිසක් ඒ වගේ දුක් ගොඩක් එකතු කරගත්තා. ඒගොල්ලන්ගේ කටයුතු වලත් විහෙත වෙන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තරඟකාරී බල්ලන්ට අහුවෙච්ච මත් කටුවාගේ, උගුස්සන්ට අහුවෙච්ච මත් කටුවාගේ කාම සම්භෝගීටයි කාම වස්තු වලට පොරකන එහෙම ලෝකෙක තරඟ කරන්න ඕන. ඒ වැඩි නොයිකාරයෙන් ආරක්ෂා කරන්න ඕන, පෝෂණය කරන්න ඕන. ඒවට නොයිකාකාරයෙන් මේ විදි සංවිධාන සලස්සන්න ඕන, හැකවන්න සලස්සන්න ඕන, දඬුවම් කරන්න ඕන. ඒ වගේම තමාගේ තියෙන දේවල් හැක ගන්න බොරු කියන්න වෙනවා. ඒ නොයිකාකාරයෙන් අපව මේ කරන්න වෙනවා, මේ කියන්නේ අවිල කරන්න වෙනවා. මේ ආකාරයෙන් කටයුතු කිරීම නිසා මානසික දූෂිත මානසිකත්වයකින් බොහෝ කොට ගෙවන්න වෙනවා මනුස්ස සමාජයේ මිනිස්සුේ ගුණහ. ඉතින් එහෙම මනුස්සත්වයම හොඳයි කියලා මම නිගමනය කරන්නේ කොහොමද කියලා. මනුෂ්‍යයෙක් වීමේ තිබෙන අසහනී දුක දකින්නවා. මෙන්න මේක දැක්කහම තමන් විසින් මෙන්න මෙතෙන්දි තමා විසින් දැනගන්නවා. මෙන්න මේක තමයි මේ මනුෂ්‍යයෙක් වෙලා තියෙන්නේ. වේදි තබ්බෝ. මනුෂ්‍යයෙක් වෙන වෙලා හිටන් එතන පිහිට නැහැ. ඥානයෙන් දකින්නවා. අන්න ප්‍රත්‍යය දකින්න හැටි. මෙන්න මේක ආරම්භ කරනවා. සුගතියේ උපදින තියෙන ප්‍රත්‍යය මේකයි කියලා දැක්කහම අන්න එකෙන් මිදෙන ආකාරය.
දැන් අපි දවල් උදේ වරුවේදී විග්‍රහ කරගත්තේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ කියන ගුණේට සෝතාපන්න ඵලයට පත් වුණ පුද්ගලයා ඇතුළත් වෙන හැටි. ඒ කියන්නේ ඒ ගුණේ තුල ගුණේ පිළිබඳව තේරුම් අරගෙන ඒ තුලට ඇතුළත් වෙන ආකාරය. දැන් මේවා අනන්ත ගුණ. පච්චත්තං වේදිතබ්බෝ කියලා කියන්නේ අපි දකින්න ඕනේ. වේදිත දැන් දැනගත යුතු දැන් කියන්නේ තමා විසින් ප්‍රත්‍යක්ෂයෙන් දැනගත යුතුයි කියලා තමයි මේකේ උඩින්මත් තියෙන අටුවාවල විග්‍රහ කරලා පෙන්නන්නේ. දැන් ওই ටික පෙන්වුවට මේ ගුණේ පිළිබඳ විග්‍රහයක් අපිට හරියට වැටහෙන්නේ නැහැ. තමන් විසින්ම දැනගත යුතුයි කියන වචනේ කිව්ව පළියට දැන් ඔක ගැටළු ඇති කරගන්න. මේ ධර්මයේ තමා විසින්ම දැනගන්න ඕන නම් බුදුරජාන් වහන්සේ මොකද? ධර්මයේ ත්‍රිපිටකේ අරන් ඉන්නේ මොකද? සමන්ත වෙරිය අවු කරගන්න. දැන් ඔහොම ප්‍රශ්න කරන්න පුළුවන් කෙනෙක්. ධර්මයේ ස්වභාවය තම තමා විසින් දැනගත යුතු නම් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න මේ තමන්ටම දැනගන්න බැරි කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්.
ඔය වෙලාවේදී.
දැන් ඔතන පෙන්වන්නේ මොකද්ද? වේදි තබ්බ කියන වචනේදී දැනගත යුතු කියන අර්ථයෙන් එහාට දැනගන්න අවශ්‍ය කොටසක් තියෙනවා. යම්කිසි අපි යම්කිසි දෙයක් අපි දැනීමෙහි පිහිටනකොට ඒ දැනීමෙහි පිහිටන්නේ මොනවා ගැනද? ඒ ප්‍රත්‍ය පිළිබඳ දැනීමෙහි පිහිටන්න ඕනේ. ඒක ඥානයෙන් තමන් විසින් කරන්න ඕනේ, ඥානවන්ත දකින්න ඕනේ. විශාල උපනිශ්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් ඒ වගේ මේ ධර්මය අද වෙනකම් පවත්වාගෙන ඇවිදilla. ඒ ධර්මය අපිට අහන්න ලැබෙන එකක්. යමක් හටගන්නේ කෙබඳු හේතුවක් නිසාද කියලා දැනගන්න ක්‍රමෙයිද? අපිට විශාල උපනිශ්‍රයක්. ඒ උපනිශ්‍රය නැතුව අපිට ওই ක්‍රමය අල්ලගන්න බැහැ. දැන් මූලික උපනිශ්‍රයේ ක්‍රමයක් තියෙනවා පරිච්ඡසමුපාදයෙන් දීලා. මෙන්න මේ රටාවටයි මේ ලෝකෙ යමක් හටගන්නේ පවතින්නේ. මෙන්න මේක විග්‍රහ කරලා දීලා තියෙනවා. අන්න ඒක දැනගන්න ඕනේ. එතකොට තමයි අපිට පත්‍යය දැනගන්න පුළුවන් නුවණ. නැත්නම් හේතුව දැනගන්න ඕනේ යමක් හටගන්න හැටි. ඒක හරිය ආකාරව තේරුම් ගැනීමේදී පටිච්ච සමුප්පන්නව තෝරා ගන්නවා කියනකොට දැන් මේ ප්‍රශ්නේ දෙකකට උත්තරයක් එනවා. මේ පටිච්ච සමුප්පාදයේ සත්පුද්ගල දෘෂ්ටියට ඇතුළත්ද කියන ප්‍රශ්නෙකටත් උත්තරේ මේක එනවා. ඒකත් එක්ක මේකෙන් තෝරා ගන්න මේ පච්චත්තා වේිතබ්බෝ විඤ්ඤෝ කියන ගුණය කියනකොට ඒ ප්‍රශ්නෙට උත්තරේකුත් ඔකේ එනවා. දැන් මොකද්ද එන්නේ? ලෝක සත්වයා හැමදේම මේ සත්පුද්ගල කියන දෘෂ්ටියෙන් අරගෙන මම මෙහෙම කරනවා, මම සැප විඳිනවා, මම දුක් විඳිනවා. එතකොට මමයි බලන්නේ, මමයි අහන්නේ, මමයි ස්පර්ශ කරන්නේ. ඒ මමයි මේ සසරේ ගමන් කරන්නේ. මෙන්න මේ ආකාරවන්නාව මමෙක් ගැන දෘෂ්ටියකින් යුක්තව මමෙක් කරන වැඩ හැටියට මේවා හිතා ඉන්නවා. මෙන්න මේක තමයි අපි අර ආත්ම දෘෂ්ටියෙන් ගත්තාම අපිට ඇති වෙන ස්වභාවය. සත්පුද්ගල දෘෂ්ටියෙන් ගත්තාම ඇති වෙන ස්වභාවය. මෙන්න මේ සත්පුද්ගල දෘෂ්ටියෙන් ගත්ත ස්වභාවයෙන් ගන්න සාකල් අවිර පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤෝ කිව දහම් ගුණින් අනුව වැටහිම ඉන්නේ නැහැ. ඉන හැම එකකම ප්‍රත්‍යය දැනගන්න ඕනේ. කුමන ප්‍රත්‍යයක් නැහනා කුමක් ආහාර කරගෙන කුමක් මූලික කරගෙන කුමක් විද්‍යාමාන වෙනවද? මෙන්න මේකයි තෝරා ගන්න ඕන ටික. දැන් මේක දැනගැනීමේදී වැදගත් දෙයක් තියෙනවා තේරුම් ගන්න. මේ පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤෝ ගුණේ තේරුම් ගන්නකොට ඒ පටිච්ච සමුප්පාදයේ තුලින් යමක් හටගන්න හේතුව දැනගන්න ඕනේ. මෙන්න මේක තමයි මෙතන තේරුම් ගන්න ඕනේ. දැන් මිනිස් ජාතිය හටගන්නේ මොන හේතුවෙන්ද? ජාතිය කිව්වේ මොකද්ද? ජාතිය කාගේද? ඔන්න ඔය හිද්දිය විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. දැන් මේ සත්පුද්ගල දෘෂ්ටියෙන් ඉතර වික්ෂුන් වහන්සේනම බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි මේ ජරා මරණ කාගේද? කවුද ජරා මරණයට පත් වෙන්නේ? දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. දැන් අද නැති මම ජරා මරණයටපත් වෙනවා, අනික් අය ජරා මරණයටපත් වෙනවා කියලා අපි කොහොමයි උත්තරයක් දෙන්නේ? බුදුරන් වහන්සේ දේශනාගෙන මහාන ඔය ප්‍රශ්නේ ඇහුවා වැරදි. ඔය ක්‍රමයට අහගුහම ජරා මරණ කාගේද කියලා ඇහුවොත්, කවුද ජරා මරණයටපත් වෙන්නේ ඇහුවොත්, මම කියන දෘෂ්ටියෙන් උත්තරයක් එනවා. මෙන්න මේ දෘෂ්ටියෙන් ඔය උත්තරේ එනකොට සත්පුද්ගල දෘෂ්ටිය ඇරෙන්නේ නැහැ. එහෙනම් ජරා මරණ සිද්ධ වෙන්නේ කොහොමද? කෙසේද ජරා මරණ සිද්ධ වෙන ආකාරය කියලා අහන්නේ. කුමක් නිසා කුමක් හට ගන්නවද? යම් තැනක ජාතිය පහළ වුණොත් ජරාවක් මරණයක් හට ගන්නවා. දැන් ඒතර අයිතිකාරිය ගැන කියුණා. දැන් අයිතිකාරියගේ කතාව එතනින් ඉවරයි. මමයි ජරාවට පත් වෙන්නේ, මමයි මරණයට පත් වෙන්නේ කියලා මේ විදිහට උත්තරයක් දුන්නා නම් එහෙනම් අන්න මමෙක් අහුවෙලා. අන්න සත්පුද්ගල දෘෂ්ටි අහුවෙනවා. එනම් පරිච්ඡ සමපාද ධර්මයේ දීලා තියෙන සත්පුද්ගලයේ විග්‍රහ කරන්න නෙමෙයි. සත්පුද්ගලයේ මේ පැවැත්ම පෙන්නලා දෘෂ්ටිය දාන්න නෙමෙයි. ඒ දෘෂ්ටිය දුරු කරලා මේ හේතුඵල ධර්මයේ පෙන්නන්නේ. ඊය ජරා මරණ කාගේද කියලා අහන භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජරා මරණ කාගේද කියලා ඇහුවොත් මේ ප්‍රශ්නේ ඇහුවා වැරදි. මේ ජරා මරණ විද්‍යාමාන වෙන්නේ කුමක් තිබුණොත්ද? කුමකින්ද? කුමන හේතුවක් නිසාද? යම් තැනක ජාතියක් විද්‍යාමාන වෙනවා නම් එතෙන් ජරා මරණයක් විද්‍යාමාන වෙනවා. උත්තරේ හොගයි. දැන් මම ඔහු ආදිවාසීන් වෙන් කිරුවේ නැහැ මෙතන.
කොතන හරි කමක් නැහැ. මම කියේ මිනිසු ඉන්න තැන හරි. එයින් පිට හරි. ජාතියක් විද්‍යාමාන වුණොත් තමයි ජරා මරණය පෙන්වුම් කරන්නේ. යම් තැනක ජාතියක් විද්‍යාමාන වෙන්නේ නැත්නම් එතන ජරා මරණයක් විද්‍යාමාන වෙන්නේ නැහැ උත්තරේ වුණෝක. එතන ස්වාමිනේ ජාති කාගේද? කොහෙන් හරි ඕනකම තියෙන හාමුදුරන්ට මේ මම කියන එක ආයි කියන කහගන්න. සත්පුද්ගල දෘෂ්ටියට ආයිහෙරයක් ඇඳ ගන්නවා මේ බලන්නේ. එතන ජාති කාගේද? මහාන ප්‍රශ්නේ අහුව වැරදි. ජාතිය කාගේද කියන ප්‍රශ්නයක් අහුවොත් ඒ ජාතිය මගේ මම කියන දෙකට ගත්තොත් එහෙම. ওই දෘෂ්ටිය ඇරෙන්නේ. දැන් ජාති කෙසේ වේද කියලා අහන්නේ. කොහොමද මේ ජාති හැදෙන්නේ? භව ප්‍රත්‍යයෙන් ජාති වේ කියලා උත්තරයක් දුන්නේ. භවේ නිසා ජාති වෙනවා. සත්පුද්ගල කතාවෙන් අහක් කරලා හේතුඵල බලන්න. යම් තැනක භව ඇද්ද භව විද්‍යාමාන වෙනවාද ජාති එතන විද්‍යාමාන වෙනවා. යම් තැනක භව නැත්නම් එතන ජාති විද්‍යාමාන වෙන්නේ නැහැ. මෙන්න හේතුඵල නියමයේ උත්තරේ. මම මගේ ප්‍රශ්නයක් ආත්ම දෘෂ්ටි ප්‍රශ්නයක් උත්තර නැහැ දැන්. කොතනක හෝ ජරා භව විද්‍යාමාන වුණොත් භව නිසායි ජාති හටගන්නේ. භව නැත්නම් ජාති හටගන්නේ නැහැ. සත්පුද්ගල කතාවක් මෙතන නැහැ. අන්න එතෙන්දි කියනවා. ස්වාමීනි භව කාගේද? ආයිහැරිය කරගු උත්තරේන පටලවන අහන. මහාන ප්‍රශ්නයක වැරදි. භව කියන தත්ත්වය කොහොමද වෙන්නේ කියලා අහන. භවයට හේතු අහන. උපාදාන ප්‍රත්‍යයෙන් භව වේ. යම් තැනක බැඳීම නිසා භව නැමැති ස්වභාවයේ ඵලයේ විද්‍යාමාන වෙනවා. බැඳීමේ හේතුවෙන් භව නැමැති ඵලයේ විද්‍යාමාන වෙනවා. උපාදාන හේතුවෙන් භව නැමැති ඵලයේ විද්‍යාමාන වෙනවා. සායි බැඳෙන්නේ කවුද? නැහ උපාදානිය කාගේද? ආයි තහන උදිරන්න ආතින් අර මමෙක් ගත්ත දෘෂ්ටියම අර උත්තරේ. මහාන උපාදාන කාගේද කියලා හඟුවොත් ප්‍රශ්නේ වැරදි. එතන අයිතිකාරයේ හිමිකාරයේ ඉන්න කෙනෙක් ගැන අදහස් වෙනවා. ඒතර මේ ආත්ම දෘෂ්ටි අරගන්න බෑ. එහෙමනම් උපාදාන වෙන්නේ කොහොමද කියලා අහන. උපාදාන කොහොමද සිද්ධ වෙන්නේ? උපාදානවල හේතුව මොකක්ද? තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වේ කියන එකයි උත්තරේ. යම් යම් තැනක ඇලීමක් හටගත්තා නම් ඒ හේතුවෙන් බැඳීමක් හට ගන්නවා. අපේ භාෂාවෙන් කියනවා. කොතන කොතන හරි ඇලුනොත් කොතන කොතන හරි බැඳීමක් හට ගන්නවා. කවුද ඇලෙන්නේ? කාගේද ඇලීම? ආයිහැරිය කර මේ කාගේ හරි කෙනෙක්ගේ මාධ්‍යයෙන් දාන්න අයිතහන. මාන ඒකටත් ප්‍රශ්නය ඇහුවා වැරදි. ඔය ඇලීම තණ්හාව කෙසේ වේද කියලා අහන්නේ. ඇලීම කොහොමද හටගන්නේ කියලා අහන්නේ. එතකොට මේ ප්‍රශ්නේ ඉරාකරණය කරගන්න පුළුවන්. අන්න එතකොට කියනවා වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාවේ. වේදනාව නිසා තණ්හාව හටගන්නවා. සැප වේදනාවක් ඇති වෙනකොට ඇලීමක් හට ගන්නවා. එහෙනම් මම ඇලුනා කියන එක නෙමෙයි යථාර්ථේ. වේදනා ප්‍රත්‍ය කරගෙන ඇලීම හට ගත්තා. අන්න ඇලීමට ඇලීම නැති ඵලයට හේතුව වේදනාව නැමැති හේතුව තමයි ඇලීම නැමැති වේදනාව තමයි ඇලීමට තණ්හාවට හේතුව. ඒ ස්වාමීනි කවුද වේදනාව විඳින්නේ? කවුද වේදනාව? කාගේද වේදනාව? ඒ කවුරු සතු එකක්ද? ඔය විදිහට හාමුදුරුවෝ අයිතහන. බුදුරන් වහන්සේ දේශනා කරන අන්න ආයිසරය මම ගැන හැඟීමෙන් ඇහුවා. ඔය ප්‍රශ්නේ අහුව වැරදි. ඒ වේදනාව සිද්ධ වෙන්නේ කොහොමද කියලා අහන්නේ. වේදනාව හටගන්නේ කොහොමද? ඒකේ මුල මොකද්ද? ස්පර්ශ වුණොත් වේදනාව වෙනවා. ස්පර්ශ වුණේ නැත්නම් වේදනාව වෙන්නේ නැහැ. දැන් පුද්ගලික සම්බන්ධයක් නැහැ. ඒ හේතුඵලය පෙන්නනවා. ස්පර්ශයක් ඇති තැන වේදනාව හටගන්නවා. ස්පර්ශය නොවුනොත් වේදනාවක් හටගන්නේ නැහැ. නැ වේදනාව හට ගන්න හැටි වේදනාව හට නොගන්න හැටි දෙකම පෙන්වන දැන් පුද්ගල සම්බන්ධය අත්හැරලා. ස්වාමීනි කවුද ස්පර්ශ කරන්නේ? ආයතරයක් කර මමත් අරගෙන අර හත පුද්ගල දෘෂ්ටියෙම ගන්න අහනවා. මානවයේ ප්‍රශ්නය අහුව වැරදි. ස්පර්ශ කියන්නේ හැදෙන්නේ කොහොමද? ස්පර්ශ වලට හේතුව මොකද්ද කියලා අහන්නේ. අන්නතර ප්‍රශ්නෙට ආකරණය එන්නේ උත්තරයක් එනවා. සලායතන නිසා ස්පර්ශ වෙනවා. සලායතන නොතිබුණා නම් ස්පර්ශ වෙන්නේ නැහැ. අන්න ස්පර්ශයට හේතුව සලායතන. මමෙක්ගේ කතාවක් එතන සම්බන්ධ නැහැ දැන්. සංගීත සලායතන කාගේද? ආයිසරයක් කරා ආත්ම දෘෂ්ටියම ගන්න ආයිති උත්තරය අහන. ආයිතිකාරයෙක් හොයන්න. මහානවේ ප්‍රශ්නේ අහුව වැරදි. සලායතන කොහොමද හැදින්නේ? සලායතන වෙන්නේ කොහොමද? සලායතන හැදින්නේ කොහොමද කියලා අහන. අන්න ඒතරේ ප්‍රශ්නෙට උත්තරේ දිනවා. නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන වේ. නාම රූප නිසායි සලායතන හැදින්නේ. ලොකු ගාක් විග්‍රහ කරගන්න ඕනේ පද. ඒ තාම කෙටියෙන් ඔය විග්‍රහ කරලා දෙන්නේ. එතරම් ස්වාමීන් නාම රූප කාගෙද? නාම රූප නිපදවන්නේ කවුද? මේ ආදී වශයෙන් අහන ප්‍රශ්නේ. ආ නැවතත් මමෙක් නිපදවනවා කියන දෘෂ්ටියෙන් ඉඳ ආයිසරයක් ආයිතින්නේ. එන ඔය ප්‍රශ්නේ අහනවා වැරදි. නාම රූප නැමැති ඵලය කුමන හේතුවක් නිසා හට ගන්නවද කියලා අහන්න. අන්න එතකොට සත්ව බුද්ධිල දෘෂ්ටියක් නැතුව හේතුඵල දෘෂ්ටියෙන් හේතුඵල ධර්මයේ තේරෙනවා. විඥාන නිසා නාම රූප හට ගන්නවා. විඥාන ප්‍රත්‍ය කරගෙනයි නාම රූප හට ගන්නෙ. විඥාන නොතිබුණා නම් නාම රූප හට ගන්නේ නැහැ. සාමි විඥාන කාගෙද එතකොට? ආයිත් විඥානීට අයිතිකාරයෙක් අහන. විඥාන ආහවල් එකාගේ සත්වයේගේ බුද්ධිලයේ කිව්ව සත්ව බුද්ධි දෘෂ්ටියට වැටෙනවා. ඒතකොට ඒකට යථාර්ථය තේරෙන්නේ නැහැ. ඔය විඥාන කොහොමද හටගන්නේ කියලා අහන. ඒතර සත්ව බුද්ධි දෘෂ්ටිය නැතුව හේතුඵලිය දැක්කහේ. සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වේ කියලා ගත්තාමන්න විඥාන වලට හේතුව. යම් තැනක සංකාර නැගුණ නැත්නම් විඥාන නැගින්නේ. එතන සතපුද්දලා දෘෂ්ටි අහ කරලා පියා සංකාර වලට. ස්වාමීන් සංකාර කාගේද? හිතෙන් කයින් වචනයෙන් කරන වැඩ කාගේද? ඒකයි මේ අහන්නේ. එතකොට ආයහැරයක් මම කළා, මම කිව්වා, මම හිතුවා, මේ ආදී වශයෙන් වැටෙනවා ඒ දෘෂ්ටිය. ඒ සංකාර කොහින්ද ගොඩ නැගින්නේ? අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර වේ. අවිද්‍යා නිරෝධයෙන් නම් සංකාර නැහැ. අන්න සංකාර හේතුඵලයක් කිව්වේ. සතපුද්ගලයෙක් වුණා ගන්න බැහැ. මම කළා මම කිව්වා කිව්වද ඒ මම කවුද? අන්න ඊට පස්සේ ආයි ප්‍රශ්නයක් එනවා. කරපු මම කියපු මම කවුද? ඒ තමයි මම කියන එක. එයා තමයි කලේ. අන්න මම කියන දෘෂ්ටිය ඇරුන්නේ. සතපුද්ගල දෘෂ්ටිය විඳින්න බැහැ. එක ක්‍රියාවක් සිද්ධ වෙනකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ සංඛාරයයි මේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි මේ හොයාගෙන යන්නේ. දුකේ මුල හොයාගෙන යන්නේ. දුක හැදින්න මුල. ඇත ඇටි ආකාරයෙන් නොපෙනෙච්ච නිසා. ඇති වුණ දෘෂ්ටිය නිසා. හිත කය වදිනේ ක්‍රියාත්ම කරනවා. ඒකෙන් තමයි සංඛාර ගොඩ නැගෙන හේතුව. ඒ අවිද්‍යාව කායිද කියලා අහනකොට අසත්පුරුෂ සේවනිය මුල් කරගෙන අවිද්‍යාව ගොඩ නැගෙනවා. එතන අවිද්‍යාවට මුලක් තියෙන අසත්පුරුෂ ආශ්‍රය. දැන් මෙතෙන්දී සත්වයාය පුද්ගලයාය කියලා මේ ලෝක සත්‍යය වැහැගෙන තියෙන ඒකක සම්පින්ඩනේ. විග්‍රහ කරලා බලපුවාම කොහේ සත්වයා කියලා වින් කරපු කෑල්ල කියලා අන්න ධර්මයේ දකින්නවා. සත්පුද්ගල දෘෂ්ටිය ඇති කරන්නේ එතන. දැන් අපි අහනවා මෙහෙම දෙයක්. අවිද්‍යාව සත්වයාද? අවිද්‍යාව කියන එකට සත්වයා කියයි හැකිද බෑ. සංඛාර සත්වයාද? විඥාන සත්වයාද? නාම රූප සත්වයාද? සලආයතන සත්වයාද? ස්පර්ශ සත්වයාද? වේදනා සත්වයාද? තණ්හා සත්වයාද? උපාදාන සත්වයාද? භව සත්වයාද? ජාති සත්වයාද? ඔකම හේතුඵල. එහෙනම් ඔය ඔක්කොම පොදි කරලා අරගෙන ඉවිලා සත්‍යයා කියනා දෘෂ්ටියකට ලෝක සත්‍යයා බැහැගෙන ඉන්නේ තමයි මම එක් හදාගත්ත දෘෂ්ටියේ. මෙන්න මේ මම කියන දෘෂ්ටියේ විභජ්‍යවාදී කියන්නේ බෙදලා බලන්න මේ මම කියලා ගත්ත කෑල්ල සම්පීඩනලා තියෙන්නේ මොන මොනවා එකතු වෙලා. අන්න මම කියන දෘෂ්ටිය හැදිලා තියෙන්න තිබෙන මූල ධර්මයේ මොකද්ද? මෙන්න මේ කෑලි 12ක එකතුව. මේ කෑලි 12 ක්‍රියාකාරීත්වය ලෝක සත්‍යයා වෙන් කරලා තේරුම් ගන්න දන්නේ නැති නිසා. මේ දෙය හැම සම්පීඩනයකට එක එක මනසෙන් මවා ගන්නවා, එක එක හදා ගන්නවා දෘෂ්ටියක් වශයෙන්. අන්නේ දෘෂ්ටිය සත්ව බුද්ධල කියන දෘෂ්ටියට බැහැ ගන්නවා. දැන් අපි කතා කරන සම්මතියේ මම නොකිය කතා කරන්න බෑ. සත්ව බුද්ධල වශයෙන් කතා නොකර කතා කරන්න බෑ. කතා කිරීමෙන් නෙමෙයි දෘෂ්ටියට අහු වෙන්නේ, ඒක දන්නේ නැති නිසා. දැන් මෙතෙන්දී අපි දැනගන්නවා මේ මම කියන යම් සම්පින්දනයක් සම්මතයක් ලෝක සත්‍යය භාවිතා කරන්නේ කුමන කුමනෝ ඒ වටද මෙන්න මේ කොටස් 12කින් හටගත් සම්පින්දනයකට ලෝක සත්‍යය මම කියනවා නම් මේ කොටස් 12 තුලම හේතුවක් නිසා හටගන්න ඵලයක් හේතුව නැත්නම් ඒ ඵලෙ නෑ කියන එක නะ අපි හිතා ඉන්නේ මම පොතනොතන ඉඳලා තියෙනවා මම කියලා කිව්වේ ওই 12 ආකාර හේතුඵල දහම දොළොස් ආකාර හේතුඵල සම්පින්දණයකටයි මේ මම කියලා ලෝක සත්‍යය භාවිතා කරන්නේ. සත්වයේක පුද්ගලයේක කියලා භාවිතා කරන්නේ ඔබට. නැත්නම් සත්වයේ පුද්ගලයේ කියලා භාවිතා කරන මේ සම්පින්දණය නිසා නැති ආකාරයක් ඇතිසේ අරගෙන දෘෂ්ටියට බැඳෙනවා. දැන් මම කියන දෘෂ්ටිය මම කියලා ගත්ත හැඟීමෙන් එයාට අයින් වෙන්න බැහැ. එහා මේ මම යනවා මම එනවා මම කරනවා මම කියන සංඥාව තුළ මම කියන දෘෂ්ටිය තුළ පුද්ගලයා එල්බ ගන්නවා. මේකදී අපි ලෝක සම්මතයේ කතා කිරීමේදී මේ මම කියන වචනේ භාවිතා නොකර බෑ. හැබැයි දෘෂ්ටි සාගතව මිස අරගත ආත්ම දෘෂ්ටියෙන් භාවිතා කළොත් පුද්ගලයාට යථාර්ථය දකින්න බෑ. නෑ මම කියන සම්පින්දනේ මම කියන සම්මතයේ මොනවැන්ද ගොඩනැගිලා තියෙන්නේ? අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති කියන ජරා මරණ කියන මෙන්න මේ සම්පින්දනයේ මේ සම්පින්දනයේ ලෝකයා හිතා ඉන්නේ එකතු වෙනාම දකින්නේ මම කියලා එකෙක් ඉන්නවා කිය. නෝ මම කියන දේ තිබුණේ ඔන්න ඔය ටිකයි. දැන් ඔය ටික ඔක්කොම හේතුවක් නිසා හටගන්න ඵලයක් නිසා කොහේ එකතැනකවත් හේතුවක් නැත්නම් ඵලෙ නැති වෙන එකක් නෙවෙයි. කොතනද බලාපොරොත්තු වෙන්නේ මම ඉන්නේ. ඔය මම කියන දෘෂ්ටියේ ඉන්න ලෝක සත්‍යය සදාතනික මම කියන හිතාගෙන තමයි ඔය Hindu ධර්මයේ පවා කියා තින්නේ. එම්බා ආත්මේ කඩුවකින් තොප කැපිය නොහැක. ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා කූඩුවක් හැර කූඩුව තනන්නා හේ තොප කයක් හැර කය තනන්නේ. Hindu ධර්මයේ තෝකර බෑ. ඒ වගේ අනිත් ධර්මල තමන්ගේ ආත්මය කියලා එකක් තියෙනවා. ඒ ආත්මේ එක එකනට වාර දීලා හෝ එක එක විදිහට එක එක විදිහින් අදහස් වලින් ගෙනිනවා ආත්මය කියලා එකක් තියෙනවා කියලා. මෙන්න මේ ආත්මය කිව්වේ මොකද්ද? මම කිව්වේ මොකද්ද කියන එක. විග්‍රහ කරලා තේරුම් ගන්නකොට තමයි මේක මේ මායා දර්ශනයේට මායා දෘෂ්ටියකටයි මේ මම කියන හැඟීමෙන් ඉන්නේ ආත්මය කියන හැඟීමෙන් ඉන්නේ මෙතන ආත්මය කියලා මම කියලා වෙනම ගන්න එකක් නැහැ මෙන්න මේ හේතුඵල දහම් සම්පින්දනයටයි මේ මම කියන එක විද්‍යාමාන වෙන්නේ කියලා දැකදාට ඒ ආත්ම දෘෂ්ටිය බිඳිලා යනවා එතකොටයි මම කිව්වේ මොකද්ද කියලා දකින්නේ දැන් මේ සමහර අය මේ දහම් තේරුම් ගන්න කියලා පටිච්චසමුප්පාදයේ සත්වේ පුද්ගලෙක් ගැන කියනවා නම් සත්ව පුද්ගලයාට පටිච්චසමුප්පාදයේ පනවන සත්ව පුද්ගල දෘෂ්ටි ඇරින්නේ කොහොමද කියලා මෙහෙම නිගමනයක් කරනවා පටිච්චසමුප්පාදයෙන් මේ සත්වයාගේ ගමන භව ගමන පෙන්නනවා ආදී වශයෙන් කියන ඒ සත්වේ ගැන කියවෙන්නේ අනිත් අදහස ගන්නවා එහෙනම් පටිච්චසමුප්පාදයේ යථාහත්වයෙන් තේරුම් ගත්තේ හේතුඵල දහමක් කියලා තේරුම් ගත්තේ නැතික මේ වරද තමයි ඔය කියන වැරදි ආකල්පයට වහින්න හේතුව මම කියන දෘෂ්ටියකින් මම ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා මට භවයක් තිබුණා භවය නිසා මගේ ජාතිය හටගත්තේ මම උපාදාන් බැඳිච්ච නිසායි මට භවය හැදුනේ අන් මට කියන කැලලක් මම මට කියන කැලලක් අරගෙන ඕක විසඳන්න ගියාම අන්තිමටම කැලලින් කැලල විග්‍රහ කරන්න ගියත් මම මට කියන අදහසේ තිබිච්ච දෘෂ්ටිය අරුන්නේ නෑ මම කිව්වේ කොයි ටිකද ඔකේ අවිද්‍යාව තහ කරන්න සංඛාරත් තහ කරන්න ඒක මම නෙවෙයි නං මමයි ගන්න එකක් නෙවෙයි නං ඒ තිබුණේ මම කියන සංඥාවෙන් ගත්තේ අවිද්‍යාව වශයෙන් බින් කරපු එකක් නෙවෙයි නං සංඛාරත් නෙමෙයි නා විඥානත් නෙමෙයි නා මේ ආදි වශයෙන් කැලෙන් කැල වෙන් කළා අර මම කිව්ව එක දැන් කී තව ඉතුරු කොයි එකේ තියෙන බලන්නකො කිව්වද දැන් මොකේ කියන්නේ එහෙනම් මම කියන එක ගොඩනැගිලා තියෙන්නේ ඔන්න ඔය කියන දොළොස් ආකාරයක හේතුඵල ක්‍රියාවලියක සම්පින්දණයටයි මේ මම කියලා ලෝක සත්‍යය භාවිතා කරන්න කියලා දැනගතාට පස්සේ ඒ අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ සියල්ලම හේතුඵල දහම් මිසක් හේතුව නැත්නම් ඵලේ නැහැ කියන එකයි තියා මිසක්. තවත් ඒ තුල පවතින එකක් පෙන්වන්නේ නැහැ කියලා දැනගත්තට පස්සේ. එහෙනම් ওই තුලින් අහකලා තව මම පණවන්නේ මොකද කියලා හෙව්වොත් ඒ විදිහේ ওই තුලින් අහකලා පණවන්න කෙනෙකුත් නැත්නම්. මේ මම කියන සංඥාවෙන් මම කියන දෘෂ්ටියෙන් අපි අරන් තියෙන්නේ හේතුවක් නිසා හටගන්න ඵල ධර්ම ඒ හේතුව නැත්නම් ඒක නැහැ. එහෙනම් ඒතර හේතුවක ඵලයක් නම් අපි කොහොමද ඒකට මම කියන්නේ? හේතුව තියෙනකන් මේ ඵලයේ ක්‍රියාත්මක වෙනවා ඒ හේතුව නැතිනේ ඵලයේ නෑ නෑ හේතුවක ඵලයේද මම කියලා ලෝක සත්‍යය සම්බත කරගත්තට මම කිව්වේ ඔකටද මුලා දෘෂ්ටියෙන් දෘෂ්ටියට බැහැගත්තට හේතුඵල ඇරෙන්නේ තවත් මමෙක් නෑ කියලා දැනගත්තහම මමයි ගන්න තියෙන්නේ ওই ටිකට මිසක් මම කියලා සම්බත කරලා තියෙන ලෝක සත්‍යය ඔකට මිසක් පවතින මමෙකුට නෙමෙයි කියලා දැනගත්තහම මම කියන්නේ දෘෂ්ටියක් මම කියන්නේ මායා මුලාවක් කියලා දැනගන්න මෙන්න මේක දැනගත්තහම අර ආත්ම දෘෂ්ටියේ සත්පුද්ගල දෘෂ්ටිය එතනින් ඉවරයි. හැබැයි පේන්නේ ඉන්න සත්වයා, පේන්නේ ඉන්න පුද්ගලයා පේනවාමයි. ඒ පේන්නේ අර සම්පීඩනේ පේන හැටි. ඔය ක්‍රියාදාමයේ සම්පීඩනේ හේතුඵල ක්‍රියාදාමයේ සම්පීඩනේ ඇහෙන් බලපුවාම පේන හැටි තමයි ඔය රූපේ. ඇහෙන් බලපුවාම පේනවා. දැන් ඒකෙන කිව්ව දැන් අපි හිතමු මිනිස්සයා කියන්නේ කවුද? හිතලා බලන්න වෙන මිනිස්සෙක රූපේ වැටෙනවාද කියලා. ඔව් මම දන්නවා මිනිස්සු මම දැකලා තියෙනවා. කෙලිම කියනවා. දැන් ඔයා මිනිස්සු අඳුරනවාද? ඔව් මම මිනිස්සු දැකහම අඳුරනවා. කොහොමද අඳුරන්නේ? මම මිනිස්සු දැකලා තියෙනවානේ. දැකලා තිබිච්ච රූපේ තමන්ගේ අර විදිහට මනසර ක්‍රියාත්මක කළා දැන් පේනවා. මනුෂ්‍ය රූපේ ආකාරයෙන් මිනිස්සයා කියන්නේ මේ. දැන් හොඳට මතක තියාගන්න ඔයා මිනිස්සේ දැක්කනේ. දැන් අපි කෑලි කල්රහන මේ කෙස්ටිය ගලවල පැත්තකින් තියෙනවා ජැකේ කෙනෙක්. කෙස් මිනිස්සේද? අහන්න. අර මිනිස් රූපේ කෙස් වලින් බලන්න බෑ. ලොම් ටික ගලවල තිබ්බා පැත්තකින්. අර ලොම් ටික අර රූපේ තියෙනවද බලන්නකෝ. නෑ ඒවට අපි ලොම් කිව්වා. නියපොතු ටික ගලවල තිබ්බා පැත්තකින්. දැන් අහනවා ඒව මොනවද? ඒවා නියපොතු. යා මිනිසෙද? නියපොතු මිනිසෙද? නෑ. දත් ටිකත් ගලවල තිබ්බා පැත්තකින්. ඒ මොනවද? ඒවා දත්. දත් මිනිසෙද? ඒත් නෑ. හංකඩයක් ගලවල තිබ්බා පැත්තකින්. අරක මොකද්ද? ඒක හංකඩයක්. හංකඩේ මිනිසෙද? ඒත් නෑ. මත් ටික ගත්ත සූර්යලහයන් තිබ්බා පැත්තකින්. ඒ මොනවද? ඒවා මාස්. මාස් මිනිසෙද? ඒත් නෑ. නහර ටික ගලවල තිබ්බා පැත්තකින්. ඒ මොනවද? ඒවා නහර. නහර මිනිසෙද්? ඒත් නෑ. ඇට ටික ගත්ත තිබ්බා පැත්තකින්. ඒ මොනවද? ඒවා ඇටකටු. ඇටකටු මිනිසෙද්? ඒත් නෑ. ඇට විදුලි ටික ගලවල තිබ්බා පැත්තකින්. ඒ මොනවද? ඇට විදුලි මිනිසෙද්? ඒත් නෑ. වකුගඩුව ගලවල තිබ්බා වකුගඩුව දෙක පැත්තකින්. මිනිසෙද්? නෑ ඒවා වකුගඩුව. මිනිසෙද්ද? නෑ. හදවතත් ගලවල තිබ්බා පැත්තකින්. ඉතින් හදවත බැඳලා තියෙන බැඳුම් ටිකවත් ගලවලා තිබ්බා පැත්තකින්. බඩවැල් ටිකත් ගලවලා තිබ්බා පැත්තකින්. ඒවා බැඳලා තිබිච්ච එකත් ගත්තා ඒවා තිබ්බා පැත්තකින්. ඉතින් ඔය විදිහට අරගෙන ඉවරලා මොළය ගත්තා ඒකත් තිබ්බා පැත්තකින්. ඇඟ ඇතුලේ තියෙන පිට ගත්තා ඒකත් පැත්තකින් තිබ්බා ගොට්ටක දාලා. හැම ටික ගත්තා ඒකත් තව ගොට්ටක දාලා තව මොකයි වාදිනේ කරලා පැත්තකින් තිබ්බා. සැරවත් තිබුණා නම් ඒකත් දැම්මා පැත්තකින්. ලී ටිකත් පැත්තකින් තිබ්බා. දාඩිය ටිකත් පැත්තකින් තිබ්බා. මේ විදිහට 32 කට තිබිච්ච කෑල් ටික ඔක්කොම ගලවලා පැත්තකින් තියලා අහනවා. දැන් ඕකේ මිනිස්සයා පෙන්නන්නකෝ. කේසා ලෝමා නකා දන්තා රතු කේස් ලොම් නියදසා. මිනිස්සයෝ නෙමෙයි. මිනිස්සය පෙන්නන්න බෑ. නහාරු. නහාරුලි මිනිස්සය පෙන්නන්නත් බෑ. අට්ටි. ඇටෝලි මිනිස්සය පෙන්නන්නත් බෑ. අට්ටි මිංජා. ඇටමිදුලි මිනිස්සය පෙන්නන්නත් බෑ. වක්කා. වකවලුලි මිනිස්සය පෙන්නන්නත් බෑ. හදයන්. හදවතේ මිනිස්සය පෙන්නන්නත් බෑ. දැන් මේ ක්‍රමෙට කෑලි 32 කම මිනිස්සයා පෙන්නන්න බෑ. දැන් අපි අහන ඔයා දැක්ක මිනිස්සයා ඔය 32 නැත්නම් ඔයාගේ හිතේ ඉන්න මිනිසයා කොහෙද ඔකෙන් ඉන්නේ? අර මිනිසයා දැක්කා කිව්ව රූපේ නා 32 කට බෙදලා කැලේ 32 පැත්තකින් තිබ්බා 32 කේම නැහැලු දැන් කියනවා. ඉතින් ඔයා දැක්ක මිනිසයා කොයි කැලේද ඉන්නේ? කොටි 3 වෙනි එක. ඔයා දැක්ක මිනිසයා 33 වෙනි එකක් තියෙන්නේ නැහැ. මිනිසයා කියලා එකක් දැක්කම තව එක. දැන් එයා කො? අන්තිම වෙන එයා තමයි ඒ කැලේ කියලා. නේ කැලේ ගලපුවා ඉන්නේ කැලේ කොයි කැලේක හරි ඉන්නවනේ. කොහර දැක්ක එක. බලම කැලේ 32 කේ මිනිස්සයා. කැලේ 32 කින් අහක මිනිස්සෙකුත් නේ. අර දැක්ක රූපෙත් නේ. එහෙනම් ඔයා දැක්ක රූපෙ හැදෙන හැටි බලන්න කියලා කැලේ 32 එකින් එක තිබුණා තිබුණා වගේ ආය යමුන් ලබන්නට. ආ මිනිස්සයා වේ. නේ කැලේ 32 කව පෙන්눔 කරපු ආකාරයකට මිනිස්සයා කියලා ඔයා රූපයක් අදාගෙන ඔළුවේ මනසේ තියාගත් මනසට ගත්තා මිස. ඔයා මිනිස්සෙක් කොහෙද ඉඳලා තියෙන ලෝක? අන්න මනුෂයා කියන දෘෂ්ටිය නැති කරන්න කෑලි ගලවලා බලන්න කිව්ව ඕක. එක තුනහම පේන සම්මතවලට ලෝක සත්‍යය ඇති දේවල් හැටියට මේ රැවටිලා. සත්ව පුද්ගල දෘෂ්ටියෙන් ගලවා ගන්න බැරුව ඉන්නවා. ඒ නිසා මේ පුද්ගලයා මේ ලෝකේ ඇති දෙයක් තියෙනවා කියන නිගමනයට බහින්න. මෙහෙම පවතින දෙයක් තියෙනවා ඒක හැටි මෙහෙමයි කියලා එහෙම දෘෂ්ටිය කර බහලා ඉන්නවා. ওই දෘෂ්ටියේ ඉන්න තාකල් මේ ලෝක සත්‍යයට ඇත්ත දැනගන්න බැහැ. එහෙනම් මේ ලෝකේ පේන්න තියෙන සියලුම දේවල් මායා ස්වභාවයෙන් ඇරෙන්න මායා දර්ශන මායා මතුවීම ඇරෙන්න කුඩා කුඩා දේවල් වල ඒකීය වීම නිසා හටගෙන හැදිසේ පේන මායාවල් ඇරෙන්න තවත් වේ හිතා ඉන්නේ જાතියේ ස්කන්ධ කොටසක් ගොඩක් ඇති එකක් සත්ව පුද්දල වශයෙන් එහෙම එකක් ඔය හිතාගෙන જાති එකක් මේ ලෝකේ නැහැ කියලා. ඒවා ඔක්කොම හේතුඵල වශයෙන් යම් යම් දේවල් එකතු වීම නිසා හටගත ක්‍රියාවලියක ඵලයක් වශයෙන් විද්‍යාමාන වෙනවා මිස. එහෙම දේවලුත් ඒ ආකාරයෙන් නැහැ කියලා එකිනෙක බලන්න කියලා පෙන්නනවා. ඊට පස්සේ ගන්ධාර මස් ටික. දැන් ඒ මොනවද? මස්. මිනිස්සේද? නැහැ ඒක මස් වල. දැන් මස් කියන සම්මතියේ ඉන්නවා. දැන් ඕක අරගෙන ඉතින් පොඩ්ඩක් බලමු කියලා. අර ටික මිරිකලා හිටා ඔක්කොම පොඩ්ඩක් පැත්ත කරලා. දැන් මස් වශයෙන් පේන්නේ තිබුණේ මොනවද? ද්‍රව ගතියයි, ඝන ගතියයි, වායු ගතියයි, උෂ්ණ ගතියයි. මේ ගති හතරක එකතුවක් නිසා සම්පීඩනයක් වෙච්ච එක තමයි මස් කැලේ පේන්නේ තිබුණේ. මස් ටික පේන්නේ තිබුණේ. ඕක මිරිකලා හිටා හොඩ තනි කරම හොඩ කරලා ගත්තොත් එහෙනම්. අර ඔක්කොම පිටි වෙලා ගියා වගේ වුණා. අර මස් ප්‍රමනවාද කියලා හොයන්න බැහැ. රොඩු ටික විතරයි පැත්තක. ඒකෙදී වතුර ටික පැත්තකට තිබා වායුවත් පැත්තකින් තියලා හිටන් අනිත් හැර රස්නේ ටිකත් උෂ්ණයත් තිබුණා. ඒකත් පැත්තකින් තියලා. මේ මොනවද? එයා පටවි ධාතු. එහෙනම් ඒ තද දේවල් ටික. මොනවද කියලා හොයන්න බැහැ ඒක. මේ මොනවද? ඒක වතුර නේද? ආපෝ ධාතු. මෙතන මොනවද තියෙන්නේ? මේ උහුලඟ. මෙතන මොනවද? මේ උෂ්ණේ. හතරකට වෙන්ුණාට පස්සේ බලන්නකෝ මස් කැලේ. නෑ මස් කැලේ හැදිලා තියෙන්නේ ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායු ධාතුවයි පඨවි ධාතුවයි කියන ධාතු හතරක සම්පීඩනය වීම නිසාමවල පෙන්නවා මස් කැලේ කියලා. නෑ මස් කැලේලා තියෙනවා කියලා දෘෂ්ටියට වැහගත්තහම අර සකස් කරලා තිබිච්ච මායා දර්ශනයේ හැදලා ඇති එකක් හැටියට ගත්තා නිසා මස් කියලා දෙයක් තියෙනවා කියලා. ඒකත් අර වගේම හදාගත්ත මායා දර්ශනය. දැන් අපිට මේ කෙලවරක් නිතුව බලන්න නෙමෙයි පින්නේ මේ ලෝක විදිහ අචින්තියයි. ඕනනම් ඊට පස්සේ තවත් විදිහ බිලගෙන යන්න පුළුවන්. අරගත වතුර ටික අරගෙන ඉවෙලා හිටන් ඒකත් අපි තව තවත් ක්‍රම විකාශනයකින් අනිත් හැරි උෂ්ණයට මේ ඒක යොදුරු කරලා වායු අපාර පස්සක හයිඩ්‍රජන් ඔක්සිජන් කියන වායු දෙකකට ගත්තා. බලපහම වතුර හැදිලා තිබලා තියෙන හයිඩ්‍රජන් ඔක්සිජන් දෙකේ එකතුවයි. ඔක්සිජන් අණු දෙකයි හයිඩ්‍රජන් පරමාණුයි ඔක්සිජන් පරමාණු දෙකයි එකතු වෙලා හිටන් සම්පීඩනය හිටන් හටගත්ත. ඒ බඳු වන්නා වූ අංශු ගොඩාක් එකතු වෙනවා තමයි ජල වාෂ්ප කිව්වේ ඒක ගණී බවන්නා ජලය කිව්වා. නැහ ආපෝ ධාතුව කිව්වා. දැන් ආපෝ ධාතුව කිව්වේ කායි විග්‍රහ කරලා බලපහම මෙතන ආපෝ ධාතුවක් නැහැ. දැන් තියෙන වායු ධාතු වෙලා. ඒක මොන තුන හයිඩ්‍රජන් වාතයයි ඔක්සිජන් වාතයයි. අයිතර වාතයේ පරමාණු දෙක කැමිල පරමාණු බිඳුවත් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියලා තමයි වෙන්නේ අයිතර. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන උනාට පස්සේ බලනකොට එතන වාතයෙත් නේ. දැන් අන්තිමට විදගෙන ගියොත් අතිසූක්ෂණය වෙලා සුද්දාස්තය කියන විඳින්න පුළුවන්. සුද්දාස්තකේ හැදෙන හැටි බලපුවාම මොකුත් ඉතුරු වෙන දෙයක් නෑ. හැම එකක්ම හේතුඵලයි. ඵලයක් වශයෙන් හටගත් එක ඒ ආකාරයෙන් සම්මත කරලා ගත්ත ගාම ලෝක සත්‍යය ඇති දෙයක් කියනවා දෘෂ්ටියෙන් ඒක ගන්න යනවා. අපිට ඔච්චර දුරට අතිසූක්ෂම බලන්න ඕනේ නැහැ ලෝතර බුදු පියාණන් වහන්සේ නමුත් ඔවා සියල්ලම දැකලා තමයි අන්තිම සුද්ධාස්තකේ හැදෙන හැටිත් ඒක නැති වෙන හැටිත් ඔක්කොම පේන්නේ. නමුත් අපිට බලන්න කිව්වේ මොකද්ද යම් යම් තැනක ආසාවෙන් හිත බැඳිනවා නම් ඔන්න ඔය ආසාවෙන් හිත බැඳින එකට කියනවා චන්දරාගය. ওই චන්දරාගය දුරු කරගත්තාට පැවැත්මේ තිබෙනව ප්‍රශ්න ඉවරයි. දුකෙන් නිදහස් වෙන්න තියෙන අවශ්‍යමදී චන්දරාගය දුරු කරගන්නේ. චන්දරාගය දුරු කරගන්න නම් යමක් නිසා යම් සම්මතියක චන්දරාගයෙන් බැඳීමක් එනවාද අන්න ඒක බිඳ හැරගත්තාම හොදට වෙන්නේ. එින් ඉහළ ලෝක යන හොයන්න ඕනේ. ඉතින් අපිට මස් ගැන හොයන්න ඕනේ නැහැ. දැන් ජලය කියලා දැනගත්තාම පොළොව ජලය වාතය ගින්න කියලා හතරට බෙදුවොත් එහෙම. අපේ පංචකාම ආස්වාදයට හිත බැඳගන්න පැත්ත ගිහින් ඉවරයි. එින් එහාට පැනලා ඉවරයි ඒක ඇල්ල. දැන් අපිට ආයතරයක් රූප කලාප මිසක් ඒවයින් ගිහිල්ලා අපි හිත බැඳිලා නැහැ. හැබැයි ජලයේ හිත වැදුනේ ජලයෙන් හටගත වතුර මලට හිත වැදුනා. ලස්සන වතුර මලක් කියනවා. හැබැයි ලස්සන වතුර මල කිව්වේ ජලයෙන් හටනවාට ජලයේ ඉඳ නෙමෙයි. ජලයේ නිසා හටගත තව ආකාරයකට අපිට හිත වැදුනා. අන්නේ ආකාර සියල්ලෙම අයින් කළා දැමර පස්සේ. අපි හිත වැදින හදබ්බ ඔක්කොම ඉවරයි. එහෙනම් මේ ද්‍රව්‍ය වස්තු ඔක්කොම එකතු කරලා හතරක් එකට කලවම් කරලා එක එක જાති ඒවා මනවලන රූප මනවලන ශබ්ද මනවලන ගන්ධ මනවලන රස මනවලන ස්පර්ශ කියලා වර්ග පහක් මේ ලෝකේ හදනවා. ওই හදන හැම එකම මොනවා තියෙන්නේ? පඤ්චාල ගිනිසුලන් කියන හතරෙන් එක එක විදිහට හටගත් ඒවා. තවත් එහාට ගියම ආපෝ තේජෝ වායෝ පටගෙන පටන් ගත්ත ආරම්භයේ පටන් ගෙන හටගත් රූප කලාපයන්ගේ සම්පින්දණයන්ගේ ගොඩනගාපුවා තමයි අපි මේ මනවලන රූප කිව්වේ මනවලන ශබ්ද මනවලන ගන්ධ ආදි වශයෙන් කිව්වේ. ඉතින් ලෝක සත්‍යය හඹා යන්නේ ඔන්න ඔය පාස්සේ. අර හටගත්ත මායාවන් පස්සේ තමයි ලෝක සත්‍යය හඹා යන්නේ. මට ඒවා නැවත නැවතත් ඕනේ. ඒවා නැවත නැවත භුක්ති විඳින්න ඕනේ. ඒවා ගොඩ ගහ ගන්න ඕනේ, එකතු කර ගන්න ඕනේ. ඒවා සකස් කරන්න ඕනේ. මෙන්න මේ අදහයෙන් තමයි ලෝක සත්‍යයම පැවැත්ම තුළ හඹා යන මානසිකත්වය ගොඩනගන්නේ. අන්නේ ගොඩනගින මානසිකත්වයේ උඩ තමයි අවිද්‍යාව, පත්‍යා, සංඛාරා කියන දේ පටන් ගත්ත එක තමයි මේ වෙන පිළිවෙල. ඒ ගුණනගාගත් එක නිසා දැනුවත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ දැනුවත් වෙන ස්වභාවය තමයි සංකාරපත්‍ය විඥානං කියලා මුලාසහගත දැනීමකට පත් වුනේ. එහෙම විඥානයක් තියෙනවද කියලා බලගුවාම ඒක හැදුනේ අර සංකාර නිසා. සංකාර ගොඩනැගෙන නිසා. සංකාරවල ප්‍රතිඵලයක් වශයෙන්. ඒ විඥානයේ ආහාර සංකාර. ඒ සංකාර ගොඩනැගීම දුන්නේ නැත්නම් අර විඥානයේ පවතින විදිහක් නෑ. මොකද විඥානීය කියලා ඒකීය වස්තුවක් නොතිබෙච්ච නිසා. සංකාරයන්ගේ ප්‍රතිඵලයක් නිසා තමයි විඥානීය කියන එක විද්‍යාමාන වෙන්නේ. සංකාර ගොඩනැගුවේ නැත්නම් විඥාන කියලා එකක් ගොඩනැගෙන්නේ. කියන දෘෂ්ටිය නැති කරනවා මිස. සත්‍යපු කියලා දෘෂ්ටියක් ඇති කරන්නේ නැහැ. ඒ සමහර අය මේක තේරුම් ගන්න බැරුව පරිත්‍යාගෝපාදී සත්පුද්ගල දෘෂ්ටි ඇති කරන්න බෑ ඒක සී කරන්න කියොත් සත්පුද්ගල දෘෂ්ටියම යොහු ඉන්නේ කියලා. මේ වටිනා ධම්මගේ නැති කරලා දාලා මුලාවකටපත් කරනවා. ඉතින් මේකේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ සත්පුද්ගලගේ දෘෂ්ටිය හැදිලා තියෙන සම්පින්නනේ එකතු වෙලා තිබිලා මේ ගොඩ ගැහිලා තියෙන මායාව ගොඩ නගන. කොටස් ටික තමයි මේ 12කට වෙන් කරලා පින්නුව එකිනෙකට හේතුඵල සම්බන්ධතාවයක් ඇති. ඒ හේතුවක ඵලයක් වශයෙන් හට ගන්නවා හේතුව නැති වෙනකොට ඵලය නැති වෙලා යනවා කියන මේ ධර්මතාවය මිස එතන තවත් ඒකෙන් එහාට ගන්න සත්වයේ බුද්ධලේක එකක් තුලවත් නැහැ කියලා දැනගත්තාම අපි මේ හිතා ඉන්න සත්ව බුද්ධල කියන එක මායාවක් දෘෂ්ටියක් කියලා වටහා ගත දාට අන්න අපිට තිබිච්ච ආත්ම සංඥා ඉවරයි. එහෙම කෙනෙක් ඉන්නවා, එහෙම කෙනෙක් ඉන්නවා, මම කියලා කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටිය ඉවරයි. මෙන්න මේක විදගත් දාට ආත්ම දෘෂ්ටිය සත්ව බුද්ධල දෘෂ්ටිය ඉවරයි. එහෙනම් සත්ව බුද්ධල දෘෂ්ටිය ඉවර කරන්න බෑ පරිච්ඡමෝපාදයෙන් ඕක බෙන් කරලා බලනවා. ඔහොම හිතන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? තේරුම් ගන්න නැතුව අමතක කරලා දැන්. දැන් මොකද අපරාධයක් නේද කරගන්න? තේරුම් ගත යුතු දහම තේරුම් ගන්නේ නැතුව අමතක කරලා දැම්ම ප්‍රශ්නේ විසඳෙනවද? සත්වයේ පුද්ගලයේ කින්නවද නැද්ද කියලා ප්‍රශ්නයක් නගලා. ඔක අමතක කරන්න. හිතේම අමතක කරලා දාන්න. දැන් හිතේම අමතක කරලා දාන්න කියලා අමතක කරලා දැම්මොත් සත්‍යයේ පුදුලේ කැත වශයෙන්ම ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නේ විසඳුණා. අමතක කරන්න නෙමෙයි යථාර්ථය දැනගත්තා නම් විසඳිලා නැහැ. ඊට පස්සේ මතක් වුණාම මොකද? දැන් අමතක කරලා දාන්න කියන සත්‍ය පුදුල දෘෂ්ටිය. කොහොමද අමතක කරන්නේ? ඇහැරලා බලපුවම අපිලා නේ අහිතේ. කොතනද අමතක කරලා කොතනද යාම පැවැත්ම කොතනද ඉන්නේ? කොයිලාද අමතක කරන විලාද? අමතක කළා දාහිනා ඇතරලා බලනකොට ආයිශරය මතක් වෙනවා නේද? මොකද්ද ඒකේ තීරණ? ප්‍රශ්නේ විසඳලා. ආයිශරය මතක් වෙනවා. පේනවනේ, ඔව් පේනවනේ ආයිශරය පුද්ගලිය. අමතක කරන්නේ? අහක බලාගත්තා. විසඳුණා ප්‍රශ්නේ. ආයි වන් ආයි පේනවා. ඉතින් විසඳිලා නැහැ නේ බලනකොට ප්‍රශ්නේ. අහක බලන එකයි අමතක කරන එකයි පැත්තකින් තියලා අමතක කරලා හරියන්නේ නැහැ. යථාර්ථය දැනගන්න මෙන්න මේක නෙමෙයි කියලා බින්නවට පස්සේ ඊට පස්සේ කොච්චර බින්නවා මොකද? ප්‍රශ්නේ විසඳිලා. ඔන්න ප්‍රශ්නේ විසඳ ගන්න හැටි. ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන පරිච්ඡමෝපාදී අහකට දාලා. ඕකේ සත්පුද්ගල දෘෂ්ටි අරගන්න බෑ කිව්වොත් එයා මොන ධර්මයෙන් දරින්නේ? මොන කුමක් දැකලා දරගන්නේ? අන්න මෙන්න මේ ටික දැනගත්තාම ඊට පස්සේ එයා දැක ගන්නවා. එනනම් මේ සත්වයා පුද්ගලයා කියන්නේ මෙන්න මේ කාරණා හේතුඵල ධර්මයන් හේතුවක් නිසා හටගන්න ඵල ධර්මයන්ගේ. මේ බඳු සම්පින්දණයක එකතුවටයි මේ ලෝක සත්‍යය සත්‍වේ පුද්ගලයේ කියන එක පළවෙනි ආකාරයෙන් දැනගත්තා ඉස්සෙල්ලා. අන්න පත්‍යත්තා වේදි තබ්බෝ කළා. පැවැත්ම නැමැති සත්‍වයා පුද්ගලයා ලෝකේ හටගන්නේ කොහොමද කියලා. දැන් උතර පටන්ගෙන නවතින්නේ නැහැ විග්‍රහ වෙනවා. ඉතින් ওই කාරණාද වලින් හටගන්නේ කා විවිධාකාර වෙන්නේ මොකද? කාරණාද වලින් හටගන්නේ જાතිය බලගම සමාන කාරණා 12ක් ඉන්නා සමාන జాතියක් හැබැයි දකින්න. එන දකින්නේ විවිධාකාර జాති. එක జాතියක් බලු జాති හැටියට දකින්නවා, එක జాතියක් මිනිස් జాති හැටියට දකින්නවා, එක జాතියක් බලල් జాති හැටියට දකින්නවා, එක జాතියක් හරක් జాති හැටියට දකින්නවා, එක జాතියක් ඌරු జాති හැටියට දකින්නවා. විවිධාකාර සත්තුන්ගේ ශරීර විවිධාකාරයි. ඒතකොට දකින්නේ ඌරු జాතිය, බූරු జాතිය, හරක් జాතිය, බලු జాතිය, බලල් జాතිය, මිනිස් జాතිය, මෙහි විවිධාකාර జాති. එනම් මේ ಜಾති වලට මම කියලා මගේ කියලා පුද්ගලත්වයෙන් රැවටෙන්නේ නැතුව සත්ව පුද්ගලයා රැවටෙන්නේ නැති වෙන්නේ මේ ඔක්කොම ಜಾති වල මූල ධර්මයන් දැක කාරණා 12ක එකතුවකින් ಜಾතියක් හටගන්න හැටි. මේ ಜಾතියක් විද්‍යාමානලා තියෙන්නේ ಜಾතියක් හැටියට වෙන්නේ ජරා මරණ වෙන්නේ මෙන්න මේ කාරණා 12ක සම්පින්දන ක්‍රියාවලියේ හැටි. ක්‍රියාවලිය පේන හැටි. ඔය මූල ධර්මයේ විසඳගත්තා. ඉතින් එතන මේ විවිධාකාර જાති හදගන්නේ කොහොමද? එහෙනම් පරිත්‍යාගෝපාද ක්‍රියාවලියට අනුකූලව තවත් ලක්ෂණයක් තියෙනවා. අන්න ඒක දැනගන්න. එහෙනම් මොනවද ඒක දැනගන්න? යම් ධර්මතාවයක් තියෙනවා. ධර්මතාවය කියන්නේ සත්වේද පුද්ගලයේද? ධර්මතාවයේ සත්වේ පුද්ගලයකුත් නෙමෙයි. මොනවද ධර්මතාවය? මිනිසු කරන කියන හිතන දේවල් තුළින් මේ ලෝකේ සමහර ධර්මතාවය යහපත්. සුචරිතයි හොඳයි. සමහර ධර්මතාවය දුචරිතයි නරකයි. අවැඩයි අයහපතයි. දස අකුසල් සහගත ධර්මතාවය අවැඩයි අයහපතයි. දස කුසල් සහගත ධර්මතාවය පැවැත්ම තුළ සුගතියට ගැලපෙන්නා වූ සුගති ධර්මතාවය. එහෙනම් ඉස්සෙල්ලාම බෙදා ගන්නවා දුගති ධර්මතා සහ සුගති ධර්මතා. නැත්නම් ධර්මතා කියන්නේ සත්වයෝ නෙමෙයි. බලු වැඩ කියලා යමක් තියෙනවා. ඔය මහ බලු වැඩ. අපි කතා කරලා කියන මොනවා හරි නරක වැඩක් කරපුවහම ඒ වැඩේ ඉඳ කරා මහ බලු වැඩක් නේ. අපි නිගමනය කරා. මොන එකක්ද මේ බලල්ලුවා ගැඟේ ඇතිල්ල ඇති කොච්චර හරි. තවත් ධර්මතාවය අපි එක් කළා. කොච්චර හරි ඇතිල්ල ඇති කියන ජරිණුරු ගා ඉන්නකොට තවත් ධර්මතාවය. ඒකද නේ මහ ගොන් වැඩක් මේ කරලා තියෙන්නේ මහ බූරු වැඩක් මේ කරලා තියෙන්නේ දැන් මෙහෙම අපි කතා කරනකොට කියන්නේ එක එක වැඩ જાති වල දැන් ක්‍රියාවලියක් තුලින් අපි යමක් දැක්කනේ ඒ ක්‍රියාවලියක් තිබුණාම ක්‍රියාවලියේදී හිට දෙන්නේ මොකද්ද හතපය ක්‍රියාත්මක වුණා කට ක්‍රියාත්මක වුණා ඇඟ ක්‍රියාත්මක වුණා ක්‍රියාවලිය එහෙමයි නැටුවා දැඟලුවා සද්ද අපිට වුණා ඒවනේ ක්‍රියාවලිය කියන්නේ ඔය ක්‍රියාවලිය යම් යම් ආකාරයන්ට ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මකින ආකාරය අනුව අපි දැනගන්නවා ඒක හොඳයි මේක නරකයි මේ ක්‍රියාවලිය හොඳයි මේ ක්‍රියාවලිය නරකයි මේ ක්‍රියාවලිය පව් මේ ක්‍රියාවලිය පිං මෙහෙම මේ ක්‍රියාවලියන්ගේ සුචාරිත දුචාරිත දෙකක් අපි දකිනවා ඒ තුලින් අන්න ඒ තුලින් ඒවා හොඳ වැඩ නරක වැඩ කියලා අපි වෙන් කරනවා ඉතින් හොඳ වැඩ කියන්නේ සත්වේද පුද්දලේද නරක වැඩ කියන්නේ සත්වේද පුද්දලේද ඇහුවොත් ඒ දෙකම සත්වේ පුද්දලේ කියන්නේ බෑක වැඩ කොටසක්යි අන්න හැදිච්ච හැටි බලගහා හොඳ වැඩ හොඳ හිතකින් හටගත්තා නරක වැඩ නරක හිතකින් හටගත්තා දැන් ඊට පස්සේ අපිට ආයෙත් හරි අබහිනිනවා කරසක් එකින් එකට යන්න වෙනවා. හොඳ වැඩ නිසා හේතු ඵලයේ හොඳ හිත. නරක වැඩ නිසා හටගත් ඵලයේ නරක හිත. ඒක හේතු ඵලයක් නිසා ඒක සත්වයක් නෙමෙයි. පුද්ගලයෙකුත් නෙමෙයි. මම සත්ව පුද්ගලික කියන දෘෂ්ටියට බහින් නැතුව හේතු ඵල වශයෙන් දකින්න පටන් ගන්නවා ඔය විදිහේ. මෙන්න මෙතෙන් දැනගන්නවා විවිධාකාර හේතුන්ගේ විවිධාකාර ඵල හටාවක් තියෙනවා. නමුත් හේතු ඵල ධර්මතාවයට අනුව ක්‍රියාත්මක වෙනවා. අනේ හේතුඵල ධර්මතාවයේ තමයි අවිජ්ජාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලආයතන සලආයතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායත සම්භවಂತಿ ඔන්න ඔතෙන් එකක් කිව්වේ එක්තරා මූල හේතුඵල පරම්පරා ධර්මතාවයේ දැන් ওই ධර්මතාවයට ගොනු වෙලා ওই ධර්මතාවයේ තුල ඒ හේතුඵල පරම්පරා තියෙන හොඳේ වසහ නරකේ අනේ එක හේතු පරම්පරාවක් තමයි හරක් හේතුඵල පරම්පරාව. අනේ එකෙන් බලා ගන්න මොනවද? ජරාවට පත් වෙච්ච මරණයට පත් වෙච්ච හරකෙක් දැක්කහම කියනවා හරක් ජරා මරණයක් දැක්කා. අනේ හරකෙක් නැගිලා. අනේ හරකේ ජරාවට පත් වෙලා ඉන්නවා වැහිලා. අපි දැක්කා ওই දේ. හරක් ජරාවක් හරක් මරණයක් ලෝකේ සිද්ධ වුණේ කුමක් පහළ වෙච්ච නිසාද? හරක් જાතිය පහළ වෙච්ච නිසා. හරක් කියලා જાතියක් රෝගේ පහල වෙලා නැත්නම් හරක් ජරාවට පත් වෙච්ච හරකෙක් හෝ මැරිලා ඉන්න හරකෙක් දකින්න පුළුවන්. හරකෙකේ මරණයක් දැක්ක හැකි. හරක් જાතිය පහළුණේ නැත්නම් මොන විදිහෙන්වත් හරක් ජරාවක් හරක් මරණයක් ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැහැ. නේ හරක් જાතිය පහළන මූල સિદ્ધාන්තය මොකද මූල ධර්මතාවය. භවපත්‍යා જાති ධර්මතාවය. හරක් බව නිසා හරක් જાතිය හටගත්තා නිසා වෙන භවකින් හරගන්නේ නැහැ හරක් જાතිය. හරක් જાතියක් රෝගේ හටගත්තා නම් හරක් භව නිසා හටගත්තා මිසක් වෙන එකකින් හටගන්නේ නෑ හරක් භවයේ සිද්ධාන්තය මොකක්ද හේතුඵල ධර්මතාවය මොකක්ද උපාදානපත්‍ය භව හේතුඵල සිද්ධාන්තය එහෙනම් මෙතන මොනේ මොකද්ද හරක් උපාදානයක් නිසා හරක් භවක් හටගිනු මෙන්න හේතුඵල ධර්මයේ විග්‍රහ කරලා යනවා මහා සාගරය වගේ විග්‍රහ කරන්න පුළුවන් කිව්වේ ඒකයි පරිත්‍යාගෝපාදී ඔය පරිත්‍යාගෝපාදී මූල ධර්මයේ ඉතින් අපි මේ කිය කී ඉන්නේ විග්‍රහ කරන්න බෑ ලෝකේ හැදිච්ච හැටි දැනගන්න අනේ හරකා නැමැති ලෝකයේ හටගත් පරිච්ඡසමුපාද සිද්ධාන්තයයි මේ යන්නේ. එන හරක් උපාදානයේ හටගත්තේ මොකක් නිසාද? තණ්හා පත්‍ය උපාදාන සිද්ධාන්තයේ දාලා බලනකොට හරක් තණ්හාව නිසා හරක් උපාදානය හටගත්තා. හරක් තණ්හාව කොහොමද හටගත්තේ? සිද්ධාන්තේ මොකද්ද? වේදනා පත්‍ය සංහා සිද්ධාන්තේ. හරක් වේදනා නිසා හරක් තණ්හා හටගත්තා. අන්න එන හැටි ඔයාලින්. වේදනාව කොහොමද හටගත්තේ? පස්ස පත්‍ය වේදනා සිද්ධාන්තේ. මූල සිද්ධාන්තේ. හරක් ස්පර්ශය නිසා හරක් වින්දනය හටගත්තා. අන්න පස්ස පත්‍ය වේදනා කියන එක හරක් හැදිච්ච හැටි දැන්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? හරක් ස්පර්ශයෙන් මෙන්න වැඳ හටගත්තා. සිද්ධාන්තේ මොකද්ද? සලායතන පත්‍ය පස්සෝ සිද්ධාන්තේ. හරක් සලායතන නිසා හරක් ස්පර්ශ හටගත්තා මිසක් වෙන සලායතන જાතියකින් හරක් ස්පර්ශ හටගන්නේ නැහැ. අන්න හරක් සලායතන පහළ වෙච්ච නිසා හරක් ස්පර්ශ හටගත්තා. හරක් සලායතන පහළනේ කොහොමද? හරක් නාම රූප නිසා හරක් සලායතන පහළ නාම රූපත්‍ය සලායතන සිද්ධාන්තේ. හරක් නාම රූප කොහොමද හටගත්තේ? හරක් විඥානයක් නිසා හරක් නාම රූප හටගත්තා. විඥානපත්‍ය නාම රූපං සිද්ධාන්තේ. අන්න හරක් හැදි පරිත්‍යාම වාදේ දාලා බලන්නේ නැහැ. මේ සංකාරයට නේ ගොඩ නැගෙන යන්නේ හැටි දැන් විඥාන කොහොමද හටගත්තේ? සංකාරපත්‍ය විඥාන සිද්ධාන්තේ. මොන සංකාරද? හරක් සංකාර නිසා හරක් විඥාන හටගත්තා. මෙන්න හේතු. හේතුව බලන්න. හරක් සංකාර මොනවාද? හරකවාගේ හිතනවනම් හරකවාගේ කියනවනම් හරකවාගේ නම් කරන්නේ. හරක් වැඩ නම් හරක් ධර්මයට අනුව නම් හිතුවේ හරක් ධර්මයට අනුව නම් කිව්වේ හරක් ධර්මයට අනුව නම් කළේ මෙන්න මේක තමයි හරක් සංකාර. ඇයි එහෙම කළේ? ඒක ප්‍රියයි මනාපයි ආස්වාදයන්කයි හරි හොඳයි කියලා බැහැස නිගමනයේට අවිද්‍යාවයි. අවිද්‍යාවෙන් නිගමනයක් කළා හරක් වැඩ කිනියා මට හොඳයි. උඹලට හරක් කරනවාට මට හොඳ ඔලිය වැඩ. අන්න බැහැපු නිගමන. තමා මී හරක වාගේ වේ නැද ලැජ්ජ නැති එක. ඕවතරක ගිහිල්ලා නම් කුණක් කුණක් ගානේ දඟල දඟල මඩේ කාම මඩේ ලැගලක ඉන්න එක ආයෙම කියනවා බලලා හිටා මම හරකෙක් නේ මිනිහෙක් නම් මෙහෙ වැඩ කරන අම්මා අතන ඉන්නවා තාත්තා මෙතන ඉන්නවා සහෝදරය අරතන අර පේන්නේ නැද ගිහිල්ලා ඉන්න අර බණචර විදිහට හැදෙන්නේ මම හරකෙක් මේක අන්න අපි කියනවා දැන් හරක් ගැහ හරකුගේ හැටි මෙන්න හරක් වැඩ පිළිවේ කො හරේ උතන හරේ කාදා හරේ කාපු නිසා හරකා හරකාව අන්න හරක් හැදිච්චේ හර සංකාර හැදෙන්නේ මුල හරේ කාදමනවා හොඳයි කියලා හිතාගෙන හරේ කාදෙමුත් වෙන්නේ විනාශය. සමාජයේ විනාශය. සමාජයේ දුචරිතයටපත් කළා සමාජයේ විනාශයටපත් කරනවා සමාරියේ සමාජයේ ඇති සුචරිත සාරධර්ම විනාශ කළොත් සිද්ධ වෙන්නේ ඕකයි. නැ සුචරිත සාරධර්ම වලට පහර ගහලා දුචරිත අසත්ธรรม කරපින්නාගෙන හිතෙන් කයින් වචනෙන් කටයුතු කරන්න ගියා. හරේ කාදමන වැඩපිළක් අන්න එතන ප්‍රියාත්මක වෙන්නේ. ඒක හොඳයි කියලා නිගමනය කලි ඇත්ත පේන්නේ නැති අවිද්‍යාව. ඒ නිසා අවකෙන් වෙන වැඩ අවැඩ ඌ දැකේ නැහැ. වැඩ අවැඩ දැකේ නැති නිසා ඒ නිගමනයේ බැහැගත්. එතන ඔතන දැන් ක්‍රියාත්මක වෙන්නේ මොනවද? හිත හිත කිව්වට හරියන්නේ නැහැ. හිත කියන්නේ සමාන දෙයක්. නෑ අදහස් කියන්නේ සමාන ඒවා. ඒත් නෑ. එක එක මොහොතේ එක එක ආකාරයෙන් විවිධාකාර වෙනවා. එහෙනම් දැන් ඔතන මොන මොනවාද ක්‍රියාත්මක වෙලා තිබුණේ? හරක් ධර්මයට අයිතිවන්නා වූ හිතවිලි ක්‍රියාවදන් එතන ක්‍රියාත්මක වුණා මිස තව එකක් ක්‍රියාත්මක වුණා. එහෙනම් කය මනුස්ස සම්මතේ මනුස්ස ක්‍රියාව මොකද්ද හරක්? දැන් හරක් ක්‍රියාවලියක් හරක් හා සමාන හරක් ඇති කරන හේතු වෙන කතාවලිය හරක් හරකෙක් ඇති කරන හරේ කාදමන හිතවිලි මෙතන ක්‍රියාත්මක වුණා. දැන් පුද්ගලයේ කියලා ස්ත්‍රී කෙනෙක් හත්තේ පුද්ගලයේ යම් තැනක ස්ත්‍රීව හිටියා. කොහෙන්ද මේ පුද්ගලයා? එයාගේ හැටි කොහොමද? දැන් හරක් ධර්මයේ අසුර කරන තැනක ඔය තව පුද්ගලයෙක් හිටියා. හිතත් හරක් විදිහට, ගතත් හරක් විදිහට, ඔක්කොම හරක් විදිහට ක්‍රියාත්මක වෙන පටන් ගත්ත තැන කොහොමද මිනිස්සු විදිහට ඉතිවිච්චේ? දැන් තියනවද ඒක? දැන් අපි ලෝක සම්මතයේ මෙයා මිනිස්සෙක් කියලා දැන් කොහොමද මිනිස්සයා? දෘෂ්ටිය හිතා ඉන්න මිනිසයා කියන එක. මිනිසයාට හිමි යම් ධර්මයක් තිබුණා නම් කොහොමද හරක් වැඩ කරන කාලේ දැන් ඒක? මිනිසෙක් හිතා තිබුණා හරක් වැඩ කරනවා. උපතින් මිනිසෙක් වෙච්ච කෙනාට මිනිසෙක් හිතා තිබුණා කියන තීරණේ හිටියෝ. තිරිසන් වැඩ කරන වෙලාවේදී බුද්ධිලයට තියනවාද මේ මිනිසෙක් හිත? දැන් මතුවලා තියෙන තිරිසන් හිතක්. මිනිස් ක්‍රමයට ඇරි ගත තිබුණා නම් රූපේ නම් පිට තියෙනවා තමයි. මිනිස්සු ධර්මයට අනුව ක්‍රියාත්මක වෙන ගතක් තිබුණා ඒකෙන් තිරිසන් වැඩ කරයි. එහෙනම් මේ ලෝකේ පේන්න තියෙන ගතයි හිතයි දෙක තියෙන එක ඇත්ත පේන්න තියෙනවා. යමකට යමකට ගෝචර කරපු හැටියට ඒ අනුව ඒ ගත දේට අනුව ගතයි හිතයි හැද ගැහුණා. එතන ඒක නිසා තව එකක් විද්‍යාමානයි. අපි හිතාගත්තොත් මේ මිනිහා මේක කරනවා මිනිහා අර්ග කරනවා කියලා ගත්තොත් එහෙම. අපිට ගති ලක්ෂණේ යථාර්ථයේමයි ඉඳ වෙන්නේ. එහෙනම් තිරිසන් ගති ලක්ෂණයක් යම් තැනක ක්‍රියාත්මක වෙනවා නම් මනස. ඒ මොහොතේ මනස තිරිසන්. ඒ මොහොතේ කතාව තිරිසන්, ක්‍රියාව තිරිසන්, හිතවිල්ල තිරිසන්. කොහොම මිනිසෙක්. හැබැයි යම් මොහොතකදී ඒවා වැඩයි කියලා දැකලා ඉතින් ආයතනයක් ඉදිරි අවස්ථාව. ඒ මොහොත ආය හදන්න බැහැ. කාලයත් එක්ක ඉක්ම ගිහිල්ලා. යලි ගොඩ නැගුණොත් එහෙම ආයතනයක් යම් හේතුවකින් ඒවා වැරදි කියන අදහසක්. හිත හිත මේවා හොඳ නරක කියන්නේ මේවයි කියලා දැනගන්න අවස්ථරපත් වුණා නම් අන්නේ අවස්ථාවේදී ආගේ මානසිකත්වයේ ආයිත් මනුස්ස දැන් මනුස්ස මානසිකත්වයක් නිසා හිතන හිතවිලිත් මනුස්ස ක්‍රියාවත් මනුස්ස කතාවත් මනුස්ස දැන් කාය ක්‍රියාත්මක වෙනවා මනුස්ස හැටේ ආන් ආයි මනුස්ස හැටේ කොහොමද ඉහෙලා විදිහ විදිහංගමද විද්‍යාමාන ඉහෙලා තිබුණ හේතුවෙන් ඉහෙලාක විද්‍යාමාන වුණා ඒක අත්හැරලා පස්සේ තිබිච්ච හේතුවෙන් පස්සේක විද්‍යාමාන නම් මොහතා මොහතා පාසා හේතුඵල ක්‍රියාදාමයක් නිසා හටගන්න ක්‍රියාඵල කටිපාටියක් ඇරෙන්න මේ ලෝක සත්‍යය හිතායිනි જાතියේ තවත් ඕවා කරන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තොත් එහෙම අන්න මුලාව අරගන්න බැරුව යනවා එතනින් ඒකෙන් අපි දැනගන්නේ හැම මොහතා පාසා මෙන්න මේ පටිච්ච සමුප්පාද ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙනකොට ඒ තුල යම් ආකාරයක් ඇද්ද ඒ தත්ත්වයේදීක් විද්‍යාමාන වෙනවා හැබැයි ඒක ඒ හේතුවේ ඵලයක් නිසා සදාතනික වස්තුවක් නෙමෙයි. යම් හේතුවකින් යම් ඵලයක් ක්‍රියාත්මක කළා නම් ඒ ඵලය ක්‍රියාත්මක කරන්න ඒ හේතුව ඒකේ ක්‍රියාත්මකින්ද ගෙවෙනවා ශක්තිය. යලි යලි හේතුවක් ගොඩ නැගුවොත් ගොඩ නැගෙන නිසා යලි යලි අනුකූල හේතුවක් ගොඩ නැගිලා අනුකූල ඵලය ලැබෙනවා. ඒ ක්‍රියාදාමයේ තියෙන තාක්කල් ලැබඳු ඵලයක් විද්‍යාමාන වෙනවා. මෙන්න මේකට කියනවා හේතුඵල ධර්මී ලෝකේ දැනගන්න කියලා. සත්පුද්ගල දෘෂ්ටි යහ කරලා. මෙන්න මෙහෙම නම් අපි දැනගන්නවා. මේ ආකාරයෙන් කටයුතු කරන්න ගියොත් මෙන්න මේවා තිරිසන් වලටයි තියෙන්නේ. මෙන්න තිරිසන් ධර්මතාවය. තිරිසන් ධර්මතාවය කියන්නේ සත්‍යයක් නෙමෙයි. ඒ ධර්මතාවය ඇතුළට ගියොත් මොකද වෙන්නේ? තිරිසනේක විද්‍යාමාන. හැබැයි තිරිසනා කිව්වේ ඒ තිරිසන් ධර්මයේ ඇතුළු කරපු පරිත්තමෝපාද ක්‍රියාපටිපාදී. ක්‍රියා සම්පින්දනේ. ඒක හේතුඵල ධර්මයක් මිසක් ඇතයි කියලා පෙන්නන්න වෙන් කරලා පෙන්නන්න පුළුවන් එකක්වත් ඒ අතර තිබුණ නැන්නා. එතන මොකද තිබුණේ හේතු නිසා හටගත්ත ඵල ධර්ම මිසක් වෙන එකක් නෙමෙයි අවිද්‍යාව තවදුරටත් ගොඩ නැගුවොත් තමයි අවිද්‍යාව ඉදිරියට තියෙන්නේ එහෙනම් අවිද්‍යාව ඉදිරියෙන් ඉදිරියට ගොඩ නගමි නරකට හේතුවක් නම් හේතු වශයෙන් නරක හේතුව නගමි මේ නරක ධර්මතාවය අතුරු කර කර යලි යලි ක්‍රියාත්මක වෙනකොට එහි ක්‍රියාත්මක වෙන තාකල් ඒකට අනුකූල වන්නාව જાතිය නිපද වෙනවා මෙන්න සම්මත જાති දැනගන්න ඕනේ මෙන්න මේක සම්මත જાතිය ගොඩ නැගෙන ආකාරයක් තියෙනවා ඒ මොහොතේ අපි ගොඩ නගන්නේ යමද්ද අපි ඒ මොහොතේ ඒ જાතියේ ඉන්නේ උපතින් උපන් මිනිස් જાතිය කියලා එකක් අරගත්තා නම් ඒක හැදිලා තියෙන්නේ ඔය කියන චක්‍රානුසාරයෙන් මිස ඔයිටලා හුදු එකකින් නෙමෙයි හටගත්ත මොහොතේ පටන් ගෙන විනිවිදී වෙනස් වෙන ඊළඟට වෙන්නා වූ කර්ම ශක්තියේ හේතුව ක්‍රියාත්මක වීම නිසා ඒ මොහොතේ හටගන්නා වූ කර්ම චිත්ත ඍතු ආහාර කියන මේ හතරට අයිතිවන්නා වූ ක්‍රියාදාමයන්ගේ සම්පීඩනයන්ගේ රූපාකාරයන් නිබද වෙමි හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයක් ඒ මොහොතේ ක්‍රියාත්මක වෙනවා මිස ඔයින් ඉහට තවත් සත්වේ පනවන තැනක් නැහැ කියලා දැනගත්තාට සත්ව පුද්ගල දෘෂ්ටිය ඉවරයි සත්වයා පනවන්නේ ඔන්න ඒ හේතුඵල ක්‍රියාවලියකටයි කියලා දැනගත්ත දවසට හේතුඵල ක්‍රියාවලිය සත්වයක් නෙමෙයි පුද්ගලයක් නෙමෙයි සත්ව පුද්ගල මායාව මතු කරලා පෙන්නනවා මේ හේතුඵල ක්‍රියාවලිය කියලා දැක්කදාට අපි මෙච්චර කල් හිතාගෙන ඉන්න ආත්ම දෘෂ්ටිය ඉවරයි මෙන්න මේක දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? මෙන්න පත්‍ය දැනගත්තාද? හරි ආකාර විද්‍යාත්මකව දැනගත්තා. හරියටම දැනීම සහිතව. සත්‍යයේ හිත පිහිරුවා මොකද වෙන්නේ? ධර්මයේ තුලින් දැනගත්තා. මෙන්න ලෝකයේ ධර්මයන් හටගන්නේ නැහැ. මෙන්න විද්‍යාව. මෙන්න පත්‍ය. මෙන්න හේතු හටගන්නේ. මෙන්න මේ ආකාරයෙන් හේතු හටගන්නේ නැහැටි, ඵල හටගන්නේ නැහැටි දැනගත්තාම හේතුව නිසා හටගන්න ඵලයේ හේතුයේ ශක්තියෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුව ඒ ඵලය සඳහා ගිවි යනවා. සදාතනික ඵලයක් ලෝකේ හටගන්න කවදාවත් නැහැ. ඒකාකාර ඵලයක් හටගන්න විදිහක් නැහැ. මොකද ඵලය කියන්නේ හේතුවේ නිර්මාණය. හේතුව නිර්මාණය කරනකට ගෙවි යනවා නම් ගොඩනගපු හේතුව සදාතනික කාලයක් පවතින ස්ථිර එකක් නෙවෙයි. එහෙනම් ඒ බඳු හේතුවෙන් ගොඩනගපු ඵලයේ ඒකද ගෙවිලා යනවා නම් ඔතන එකක්වත් නැහැ පවතින ධර්මයක්. විපරිණාමිකව එකින් එක දෙකින් පරිණාමය වෙනවා පේනවා මිස ඒකාකාරව මොහතක්වත් පේන එකක් නැහැ කියලා දැනගත්ත දාට. අන්න අපි එතන හේතුඵල ධර්මයන්ගේ යථාර්ථය දැනගන්නවා. මෙන්න මේ දැනගැනීමේ බැලුවොත් මේ දැනගැනීම සම්පූර්ණ සුද්ධ කරන්න. මේක අනන්තයි අප්‍රමාණයි. ලෝකයේ හටගත්ත සියලුම දේවල් පිළිබඳව අනන්ත අප්‍රමාණ සක්වල තියෙන සියලුම දේවල් පිළිබඳව මේ දේ හටගත්තේ මෙන්න මේ හේතුවේ ඵලයේ මෙන්න මෙහෙම ක්‍රියාත්මක කියලා ආදි වශයෙන් බලන්න ගියොත් මුළු ජීවිත කාලය ඉවර වෙනා මේ ලෝකේ හේතුඵල හටාව බල බලා ඉඳි ගියොත් එහෙම ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් හේතුඵල ධර්මයෙන් පෙන්නපු දේ විග්‍රහ කරලා ඔක්කොම කරලා මෙන්න මේකයි හේතුඵල ධර්මයේ කියුවේ මෙන්න මේ ටික සම්පූර්ණේ කරපේ කියලා කියන්නේ යම් කෙනෙක් කටහැල්ල පටන් ගත්තොත් ලෞතර බුදු පියාණන් වහන්සේ නම කියන්නේ පටන් ගත්තත් උන්වහන්සේගේ ජීවිත කාලය ගෙවිලා යනවා කියලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. අහන්න මිනිහෙක් ඉතුරු වෙන්නේ නැහැ. අන්න අනන්ත අප්‍රමාණ විග්‍රහයක් අඩංගු වෙච්ච කැටගරි එකක් තමයි පච්චත්තං වේදිසබ්බෝ විඤ්ඤෝ කියන ගුණයට විග්‍රහ වුනේ. අපි ඉතින් අනන්ත ගුණයකින් අපිට ඕන හරිය ගන්නවා මිස අනන්ත ගුණ විග්‍රහ කරලා නම් මෙන්න මෙතකින් මේ ගුණය වෙනවා කියලා එහෙම කියන්නේ අපි සමත් නැහැ. කවුරුත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඔක අනන්ත ගුණයක් කියන නිගමනට බැහැලා. ওই අනන්ත ගුණයට ගැබ් වෙලා තියෙන හරියෙන් අපිට අවශ්‍ය කරන්නේ හේතුඵල න්‍යාය රටාව ගන්න ඕනේ නිවන් අවබෝධ කරගන්න. යථාර්ථය අවබෝධ කරගන්න අපිට අවශ්‍ය ටික ගත්තට පස්සේ එයින් එහාට හොයන්න යන්න ඕනේ නැහැ. තේරුමක් නැහැ. අනන්ත අප්‍රමාණ ගුණය කොච්චර හේව්වා එයින් එහාට කිහින් කෙලවර කරන්න බෑ, කිවර කරන්න බෑ. නෑ අපි ගුණේ තියෙන්නේ අනන්ත ගුණය කිය කියා හිත හිතා ඉන්න නෙමෙයි. ඔතනින් ධර්මය තෝරා ගන්න. විමුක්තිය සඳහා දැනගත යුතු යම් ධර්මයක් ඇද්ද? අන්නේ ධර්ම අවබෝධය ලැබෙනවා. ඔන්න ඔය ටික විග්‍රහ කරලා ගන්නකොට ඔය මට්ටමවල. ගොඩාක් විග්‍රහ කරලා ඊපස් යන්න අවශ්‍ය නැහැ. එහෙනම් අපි දැනගන්න සත්පුද්ගල දෘෂ්ටියක් නැති වෙලා. ඒ සංඥාවේ මිදෙන්න අවශ්‍ය කරන ධර්මතාවක් තමයි ඔන්න ඔය විදිහට හේතුඵල දකින්න පරිච්ඡම්පන්න. මෙන්න මේ ටික දැනගන්න ඒ ක්‍රමයට සිහි කරන්න පටන් ගන්නකොට ඒ හැකියාව ලැබුණාම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියන ගුණයෙන් නිවන් දැකීමට සුදුසු මට්ටමට ගෝචර කරගෙන ඇතුළු වුණා. අන් ශ්‍රාවකයෙකුට ඒ ගුණ මට්ටම හොඳටම ඇති. නිවන් අවබෝධ කරගන්න යමක් දැනගත යුතුද? පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියන ගුණය තුලින් ඒ ටික දැනගත්තා නම් හොඳටම ඇති නිවන් අවබෝධ කරගන්න. යථාර්ථ අවබෝධයේ යන්තරමක් ඔකෙන් ගත යුතුද? ඒ ටික ගත්තාම හොඳටම ඇති. මුළු ගුණේ විග්‍රහ කර කර ඉන්න නෙමෙයි ගුණ තියෙන්නේ. ඔය තුලින් අපිට අවශ්‍ය කරන කොටස ගන්න. ඔය ටිකයි මේ ගත්තේ. ඔය ටික තමයි සිද්ධ වුනේ. ජාතිය පහළ වෙන්න මේ අපි හේතුඵල වශයෙන් අපි අවිද්‍යාව නිසා ගන්න වැඩ පිළිවිලි ජාති පහළ වෙන්නේ කොහොමද? ඉතින් ඔය ටික දැනගත්තාම අපි දකිනවා. පැවැත්මක් හොඳයි කියලා ගන්න තාකල් අවිද්‍යාවෙම ගත නිගමනයක් වෙනවා මිස. පැවැත්මක් හොඳයි කියලා කවදාවත් විද්‍යාවෙන් නිගමන කරන්න බෑ. මොකද හේතුව? පැවැත්ම ওই ධර්මතාවයට අනුකූලව එන එකක් නා. හටගෙන විදි විදි යන හේතුඵල ධර්මතාවයක් නා. ඔය අතර මම කියන්නේ මගේ කියන්නේ මගේ ආත්මයයි කියන්නේ සුසු එකක්වත් නැත්නම් කැමැතිසේ පවත්තන්න ඔය අතර එකක්වත් නැති බව දැක්කන. එහෙම දෙයක් තුල මං යම් තවදුරටත් පැවැත්මක් හොඳයි කියලා කිව්වනะ. ඒක මගේ අවිද්‍යාව මිසක් වෙන මොකද්ද කියන්නේ නිගමනය කරනවා. නෑ අවිද්‍යාවේ නිගමනයේ සාහමලින් ඉවරෙච්ච දාට පැවැත්මේ බලාපොරොත්තු ඉවරයි. කවුරු වෙන්නේ? කිබන්දික් වෙන්නේ? කෝකද හොඳ? ඔය නිගමනය ගත්ත දාට අල්ලන් දෙකක් වන්නේ නැහැ කියලා ධර්මයේ තුලින් දකින්න. කවුරු වෙන්නේ? කොහේ හොඳයි කියන්නේ?
මිනිස්සු සෝල්පියක් නලා හිටියත් අපි මේ චිත්ත වේගයන් මේ මොහොතේ එක එක සත්ත්ව රූපෝලින්
අන්න
රූපෝලින් නපුරු සත්ත්වගේ රූපෝලින් අපිම අපිම
අත්ම තුල මේක ඇති වෙනවා වෙනද? ඒකයි කියන්නේ.
මිනිස් රූපේ තියෙන.
මිනිස් රූපේ තියෙන. ඉතින් මේකට කියනවා ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය. ඔය ක්‍රියාවලිය තුලින් යම් කිසි ආසේවිත භාවිත බහුලීකృత කියන ඇසුරු කරනවා භාවිතා කරනවා බොහෝ කොට ඇසුරු කරනවා. ওই විදිහට පුරුදු කරගෙන ගියා නම් එහෙම මරණාසන්න මොහොත දක්වා. ඒ බුද්ධිලට අන්න එතෙන්දී ඕකේ සම්පින්දනයක් වශයෙන් හට ගන්නවා ශක්ති විශේෂය. ඒකත් හේතුඵලය. ඒ ශක්ති විශේෂයේ මතු බලාපොරොත්තු දූෂ්‍ය ගතියෙන් නම් හටගත්තේ දූෂ්‍ය ගතියෙන් යමක් හට ගන්න බලාපොරොත්තු ශක්තියක් නිබදවනවා. අන්නේ නිබදවපු ශක්තියට අපි කියනවා කර්ම ශක්තිය නැහැ භව ශක්තිය. අති කම්ම භව අති උපත්ති භව කියන්නේ ඕක. උපත්ති භවයක් තියෙනවා කර්ම භවයක් තියෙනවා. ඇසුරු කරලා භාවිතා කරලා බොහෝ කොට ඇසුරු කරලා යම්කිසි තිරිසන් භවකට බලු භවකට බලු වැඩ කරලා හිටන් ඒ ප්‍රත්‍යෙම ගිහිල්ලා ඒකම කරලා ඒ જાතියෙන් ගති රක්ෂණය බලු ගතියෙන් බලු භවකට පත් වෙලා හිටියනම් මෙලොව මෙලොව මිනිස් බල්ලෙක් හැටියට හිටියනම් එයාගේ ජීවිතේ ඒ જાතිය එකක් නම එයා මැරෙන්න මොහොතක් එනවනම් අත්ති කම්ම භව අත්ති උප්පත්ති භව අන්න උප්පත්ති භවට හේතු වෙන්නේ කර්ම භව මොකද තිබිච්ච ගුරු ප්‍රගුණ කරලා තිබිච්ච කර්ම භව බලු භව අන්න බලු භව නිසා බලු જાතිය ඇට ඉලට උප්පත්තියට යනවා අන්න උප්පත්ති භව අන්න ඒතර හතර පහෙන් යන හොඹ දින අර ජාති දතු විලිස ඉන්නේ බල්ලෙක් නකුට තියෙන එකෙක් වෙනවා. අනේ ලෝක සම්මත බල්ල හැදෙනවා එතන. එතෙන් එක මොකද කියන්නේ මිනිස් බල්ලා වෙලා හිටියා මිනිස් බල්ලා මරුණා ලෝක සම්මත බල්ලා වෙලා උපන්. අනේ ඇති වෙන්නේ නැහැ.
මිනිස් මරේදී අවසාන
මොහොත උපාදාන කරගන්න. උපාදාන කරගන්නේ ඒක වෙන එකක් නෑ. ප්‍රගුණ කරගත්තේ ඒක නම්. ඒක තමයි උපාදානෙ වෙන්නේ. ඉතින් ඉන්නේ මේ හැමතැනම තියෙන හේතුඵල ක්‍රියාදාමයක් නිසා සත්වේ පුද්ගලයේ යනවා එනවා කියන එක නෙමෙයි. ඔන්න ඔබ තේරුම් ගත්තාම යන සතේ කේන සතේ කින්න සතේ නැතුහම පෙර මම හිටියා කියන දෘෂ්ටියක් තියෙනවා කොහෙද මම කීනේ දැනුත් නැහැ නේද එදත් නැහැ හේතුඵල ධර්ම ඒතර කොහෙද මම
එදත් හේතුඵල ධර්මයක්
නැහැ අනේ පෙර තිබුණා තිබිලා තියෙන හේතුඵල ධර්මයක් නේද මම එක් නෙමෙයි මතු මම එක් හැදීවිද මේද මේ හේතුඵල ධර්මයක් මතු හැදුණොත් නිසා මම එක් හැදෙන විදියක් නැහැ දැන් දැනුත් හේතුඵල ධර්මයේ දැන් කොහෙද මම නේ අතීත අනාගත වර්තමාන තුන් කාලෙහි මම යන සංඥාවක් තියෙනවා විදිලයි මෙන්න ආත්මෝෂ්ටි විදෙන හැටි. ඉතින් ඉස්සර මම හිටියද? ඉස්සර දැන් මම ඉන්නවද? මතුවර මම ඉදීද කියලා මෙන්න මේක සැක නැතුව දැනගන්න කිව්වා. දැන් ඕක වරද්දලා තේරුම් ගන්න මොකද කරන්නේ? නෑනේ අපි බෞද්ධ අපි ඉස්සර ආත්මෙක හිටියා කියලා විශ්වාස කරනවා කියලා ඉස්සර මම හිටියා කියලා විග්‍රහ කරන්න ඕනම ගන්නවා data. මතුවරත් මම හිටියද කිව්වා. නෑනේ මේ වර්ණයේ කෙලවර නෑ මතුවර කරෝපින් පාවුණු කරගත්තේ වano මතුවරත් යන අපි ඒක විශ්වාස කරනවා. අපි දේශයකේ නෑ කියලා මම යන තැන තුන්කල් සැකරින්න හදනවා ওই જાතිය. යථාබෝධය දැකලා නෙමෙයි බයිට. ඇයි මේකේ මේ හැකේ තිබුණොත් එහෙම? එයා බෞද්ධයෙකුට නෙමෙයි මිත්‍යා දෘෂ්ටිය කියලා පොත්වල තියෙනවානේ. ඕක අහගෙන ඉවරලා මොකද කරන්නේ? බය වෙනවා. නෑ නෑ අපි විශ්වාස කරනවා කියලා. විශ්වාසයෙන් සම්මාදිට වෙන්න හදනවා. නිකෝ කවුද දන්නේ පෙර හිටියා කියලා? එහෙම හිටියා කියලා අධ්‍යාපක පෙර හිටියා කියලා කවුද දන්නේ? කාර්ද මතක? විශ්වාස කරන්නේ? මෙතනින් මැරලා ගිහලා මතු උපදේ කාර්ද මතක විශ්වාස කරන්නේ? දිවස පහල වෙලා තිබුණා නා. චතුප්පාත ඥානයක් පහල වෙලා හැම තිබුණා නා. ඒ වගේ දැක්කම නම් දැනගත්ත හැකි පෙර මම මෙහෙම දැනක හිටියා. ඒ මතකෙ හැම නම් ගත්ත හැකි. දැන් මම මෙහෙම දැනක උපන්න හැම. මෙන්න මේ හේතුවෙන්. දැන් මම මේ කරගත්ත පින්පව වන සුචරිත දුචරිතනෝ මතුවර මෙන්න මෙහෙම තැනකටයි මට යන්න වෙන්නේ කියලා ඒකත් දැක්කම නම් ඒ හැම කිරි උනා එක දැක්ක හැකි. දැන් මෙතන කිව්වේ ඒක නෙමෙයි. මම කියන දෘෂ්ටිය අරනට පස්සේ. දැන්ද මම නැත්te ඉස්සර මම ඉඳලා තියෙනවා. ඉස්සර තිබුණෙත් මේ ටික නම් දැන් තියෙන්නේත් මේ ටික නම් මතු තියෙන්නේත් ඔය ටික නම් ඔය තුම්පලෙම මම එක හැදෙන විදිහක් නෑ නිකන් දැක්කට පස්සේ මම කියන දෘෂ්ටිය වෙනවා මෙන්න දෘෂ්ටිය වෙර කරා ඕකල දිවස් පහල වෙන්න ඕනේ ඔය ධර්මයේ තේරුම් ගත්තා නම් හොඳට වෙන්නේ දැන් තියෙන හේතුඵල ක්‍රියාවලිය කියලා දැනගත්තා නම් මේ જાති එකක්නේ පෙර තිබුණා නම් තිබිලා තියෙන්නේ තිබුණා නම් තිබිලා තියෙන්නේ ඒකනේ එහෙනම් ඒකත් හේතුඵල ක්‍රියාවලියක් මිසක් කොහෙද ඒකේ මම එක හිතින්නේ මතු හදගත්තු හේත් මේ ටිකමනේ කොහොමද මතුවර මම එක හැදෙන්නේ එහෙනම් අතීතයේ මම මේක ඉදලත් නැහැ දැන් මම මේක ඇත්තෙත් නැහැ මතුවර මම මේක හැදෙන්න විදියකුත් නැහැ හැබැයි මම කියන පෙනෙන මායා දර්ශනයක් නම් හේතුඵල වශයෙන් ඔහොම පේනවා දැන් මම ඇත කියලා ගන්නෙත් නැහැ මම නැත කියලා කියන්නේ නැහැ ලෝකෙට මොකද හේතුව ඇත නැත යන දෘෂ්ටි දෙක තුල ලෝක සත්‍ය බොහෝ කාලයක් ඇමී දෘෂ්ටිය වැළඳගෙන ආපු නිසා මම නැත කියන දෘෂ්ටිය කිව්ව ගාම ලෝක සත්‍ය නාස්තික නාස්තික දෘෂ්ටියට වැටෙනවා උච්චේ දෘෂ්ටියට වැටෙනවා මම ඇත කියන දෘෂ්ටිය දුන්න ගාම මොකද වෙන්නේ සාසත දෘෂ්ටියලා මම මේක ඉන්නවා කියලා බදා ගන්නවා සතර පුරුද්දර ඔය දෙක කරනවා ඒ නිසා බුදුරන් වහන්සේ මම ඇත මම නැත කියන මේ දෙකම අහක් කරලා හේතුඵල බලන්න පුරුදු වෙන්න කිව්වා. හේතුඵල දැක්ලා පුරුදු වෙච්ච කෙනාට පෙර මම හිටියා කියලා කිව්වත් මම කියන දෘෂ්ටිය නෑ. දැන් මම ඉන්නවා කියලා වචනෙන් කිව්වත් මම කියන දෘෂ්ටිය නෑ. මතුවරත් මම මෙහෙම කෙනෙක් වෙනවා කිව්වත් මම කියන දෘෂ්ටිය නෑ. දැන් පෙර මම කිව්වේ හේතුඵල ධර්ම ක්‍රියාවලියකට. දැන් මම කියන්නේ හේතුඵල ධර්ම ක්‍රියාවලියකට. මතු හටගත්තා නම් මම කියලා කියන්න වෙන්නේ හේතුඵල ධර්ම ක්‍රියාවලියට නිසා මම කියලා සිද්ධාන්තයකට ඇත්තකට නෙමෙයි කියලා. දැකලා ඉන්න කෙනා කොහොම කතා කළත් ආයි දෘෂ්ටියට වැටෙන්නේ. අන්න ඇත්ත දැනගත්තාම තියෙන වටිනාකම. ඔකයි තේරුම් ගන්න
ඕනේ. සම්මා සම්බුදු අජාන් වහන්සේට විතරයි පුළුවන් තිරාස්ම ඔක්කොම කියන්න.
ඒවා ඔක අනික අය කියන්නේ බෑ.
අපි සත්‍ය මිනිස්සේ වශයෙන් අපි මොහොතින් මොහොත අපි සත්වය වෙනවා ඒකෙත් තිරසංගත වෙනවා.
ඔව්.
මොහොත ඉතිං
අර
එතකොට ස්වාමීන් වහන්සේ සත්‍ය තිරසම් භාවය උත්පත්ති කරනවා.
ඔව්.
ඒ සත්‍ය කොහොමද ඒ සිත් ඒ
දැරි වලට හිතන්න. ඔව් ඒක ගන්න හිතන්න බෑ.
සත්‍ය. එතකොට කොහොමද ඒගොල්ලන්
දැන් හොඟක්ම වැදගත් ප්‍රශ්නයක් ඕක. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා මෙන්න මෙහෙම දෙයක්. විපාක වශයෙන් හටගන්න අර භව කියලා එකක් ඒවා කර්ම භවයකින් උප්පත්ති භවයට කියන්නේ. අන්න පහල කරගත කර්ම භවක් තියෙනවනම් මෙන්න මේ කර්ම භව යම් කිසි දෙයක් හරගත්තා නම් මේ පැවැත්ම බලාපොරොත්තුව මූලික කරගෙන ඒ පිට ගොඩනගාගත්ත දෘෂ්ටියක් තියෙනවා. පැවැත්මේ බලාපොරොත්තුව සහිතව පාප දෘෂ්ටියක් ගොඩනැගුවා. දැන් ඔහුගේ සසිරීදී ඔහුගේ ගොඩනගාගත්ත දෘෂ්ටි එකින් එක එක වැලට වැලදා මේ සම්බන්ධය තියෙනවා. ඒ සම්බන්ධය වෙලා තියෙන්නේ මොනවද? හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් ස්කන්ධ පරම්පරාවක් වශයෙන්. රූපස්කන්ධයේ සත්‍යයකුත් නෙමෙයි, වේදනායිස්කන්ධයේ සත්‍යයකුත් නෙමෙයි, සංඥායිස්කන්ධය කියන්නේ සත්‍යයකුත් නෙමෙයි, සංඛාරයිස්කන්ධ කියන සත්‍යයකුත් නෙමෙයි, විඥානයිස්කන්ධ කියන සත්‍යයකුත් නෙමෙයි. සත්‍යය ඇතනම් බෙදුවා. අන්න පංචස්කන්ධයේ සත්‍යය කියලා නම් හැවටෙනවට තමයි ඒකත් බෙදුවේ. ස්කන්ධයේ සත්‍යය කියලා හැවටුනොත් මේක නැති කරන්නේ. ස්කන්ධය පහකට බෙදලා විභජ්‍යවාදී කරලා පෙන්නනවා. බෙදලා පෙන්නනවා. නැහැ මොකද රූපස්කන්ධයේ සත්‍යය කිව්වේ, වේදනායිස්කන්ධයේ සත්‍යය කිව්වේ, සංඥායිස්කන්ධයේ සත්‍යය කිව්වේ, සංඛාරයිස්කන්ධයේ සත්‍යය කිව්වේ, විඥානයිස්කන්ධයේ සත්‍යය කිව්වේ. ඒ හිකර සත්‍යය කියන බෑ නම් ඒ ස්කන්ධ පහක නවත් සත්‍යය පනවන්න පුළුවන්. පනවන්නේ ඒත් නෑ. එන සත්‍යය කියන දෘෂ්ටිය පනවා තින ඔය ස්කන්ධ පහේ සම්පීඩනයේ නේද කිව්වහම එතන අන්න ස්කන්ධ දෘෂ්ටිය ඉවරයි. අනේ ස්කන්ධ ධාතු ආයතන පරිත්‍යාසමපා දැනගන්න කියන්නේ ඔය ක්‍රමයේ. නෑ ස්කන්ධ සත්‍යයේ පුද්දලයක් නෙමෙයි කියලා දැනගන්න කියනවා ස්කන්ධ වෙන් කරලා බලලා. පංචස්කන්ධ පහට බෙදලා බලලා. ධාතු වශයෙන් බෙදලා බලපුවහම ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු කියලා ධාතු හය කරලා බෙදලා බලනවා. බෙදලා බලපුවහම එතන සත්පුද්ගල දෘෂ්ටිය කරන්නේ. අසකන දිවනාසී ශාරීරිය මන කියන්නේ මේවා එකතු කරලා මේවා ආයතන කරන්නේ මේකට සත්‍යය කියනවනේ. චක්ක ආයතනයේ සත්‍යයද, සෝත ආයතනයේ සත්‍යයද, රූප ආයතනයේ සත්‍යයද, සද්ධා ආයතනයේ සත්‍යයද, ගාන ආයතනයේ කියන්නේ සත්‍යයද, ගන්ධ ආයතනයේ කියන්නේ සත්‍යයද? බලගියහම අභ්‍යන්තර බාහිර දෙකම අරගෙන. අභ්‍යන්තරයේ සත්‍යය කියවනවා. රූප ආයතනයේ කියන්නේ සත්‍යයද, සද්ධා ආයතනයේ කියන්නේ සත්‍යයද, ගන්ධ ආයතනයේ කියන්නේ සත්‍යයද, ජීව ආයතනයේ කියන්නේ සත්‍යයද, කාය ආයතනයේ කියන්නේ සත්‍යයද, මන ආයතනයේ කියන්නේ සත්‍යයද? ඒත් මේක ආයතනයක් නේ. ආයතනයේ සත්‍යයක් නෙමෙයි. එහෙනම් ඔය හයම හකල සත්‍යය පනවන්න පුළුවන්. මොනවද පනවන්නේ? ඒත් බෑනේ. එහෙනම් ඔය හයම සම්පීර්ණ නිසා මායා මුලාවකට ගත නිගමනයක් තිබුණා. යන්නේ නිගමනේ සත්‍යය කියලා. අන්න එහෙනම් ආයතන වලින් බෙදලා බලනවා සත්‍යයන්නේ. නෑ ස්කන්ධ වශයෙන් බෙදලා බලුවා සත්‍ය බුද්ධල ප්‍රඥා මේ ඒකේ මේ ඒකට පනවලා සම්මත කරන දෘෂ්ටිය තියන්න බෑ. ධාතු වශයෙන් බෙදලා බලුවා සත්‍ය පුද්ගලිය පනවන්න බෑ. ආයතන වශයෙන් බෙදලා බලුවා සත්‍ය පුද්ගලිය පනවන්න බෑ. පරිත්‍යාම පාදයෙන් බෙදලා බලුවා සත්‍ය පුද්ගලිය පනවන්න බෑ. මොන විදියෙන් බෙදලා බලුවා සත්‍ය පුද්ගලිය පනවන්න බෑ කියලා දැනගත්තාට ස්කන්ධ ධාතු ආයතන පරිත්‍යාම පාද ආදී මේක දැන ගැනීමර කියනවා අභිධර්මයේ දැනගත්තා. ඒ අභිධර්මයේ කියන්නේ ගැඹුරුම ධර්මය ඔන්න ඕක. ඒ ඔය ටික දැනගන්න ඕන ඔය ටික තමයි විග්‍රහ වෙලා තින්නේ අභිධර්මයේ. ස්කන්ධ පිළිබඳ, ධාතු පිළිබඳ, ආයතන පිළිබඳ, පරිත්‍යාම පාද පිළිබඳ විග්‍රහය තමයි වෙලා තියෙන්නේ. සත්‍ය පුද්ගල දෘෂ්ටියක් නැති කරගන්න යථාර්ථයෙන් දකින්නේ නැහැ. මේ අභිධර්මයේ තියෙන්නේ ඔක තව සියුම්ම කරලා බොහොම සියුම් විග්‍රහයක් එක් කරලා. ඒක ධර්ම රසයේ මිස ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගැඹීරත්වයේ දකින්න මිස නිවන් දකින්න ඉච්චර ඇතර යන්න ඕනේ නැහැ. චතුරාර්ය සත්‍ය දකින්න මට්ටමට ওই ටිකින් ස්කන්ධ ධාතු ආයතන අධ්‍යයන ගත්තාම හොඳටම ඇති. ඒ මට්ටමේ සූත්‍ර පිටකේ තියෙන හැටි දැනගත්තා. තේරුම් ගන්න බැරි හැටි තියෙනවා අභිධර්ම පිටකේ විග්‍රහ කරගන්න බලන්න පැටලලා තියෙන තියක් තියෙනවා. තවත් ධර්ම රසයේ විඳින්න පුළුවන් මහා ඥානවන්ත අයද මේක ගැඹුරව බලන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ දහම් හරේ දහම් ගැඹුර කොච්චරද කියලා බලන්න පුළුවන් තව එහාට බැහැලා අර අභිධර්මයේදී ස්කන්ධ ධාතු ආයතන පරිත්‍යාසමපාද විග්‍රහයෙන් බලනකොට කොයිතරම් ත්‍රික්ෂණද කොයිතරම් මේ ලස්සනට ක්‍රමානුකූල කොයිතරම් හේතුඵල න්‍යායට එකඟද මිත්‍ය ධර්මයන් මේ ලෝකේ දේශනා කරන්න පුළුවන් සමිතියක ඉන්නවද තව ඉඳලා තියෙන පුළුවන් කොහෙද ඉන්නේ කවුද ඉන්නේ කොහෙද එහෙම ඔප්පු කරන්න පුළුවන් සාධක තියෙන්නේ මේ ආදි වශයෙන් මේ සියල්ලම බැලිය හැකියි බලාපුවාම අන්න බුද්ධ ඥානීය තියෙන ශ්‍රේෂ්ඨත්වයේ පේනවා බුදුන් කියන්නේ කොයිතරම් ගැඹුරු ඥානයක් ඇති කෙනෙක්ද පුදුම උත්මයින් කියලා ඒක දකින්නවා ඇතින් ඉතින් ඔය ආකාරයෙන් අපි දැනගන්න ඕනේ අන්න පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ කියන ගුණේදී අපිට මේ ප්‍රශ්න කීපයකට උත්තර ආවා. දැන් මොකද දැන් මෙතනින් වෙන්නේ මේ පරිච්ඡමපාදයේ සත්ත්ව පුද්දල දෘෂ්ටියට තුලද නැද්ද කියන ප්‍රශ්නෙට උත්තරේ දැන් ඔකේම ඇවිදින් තියෙනවා. ඉතින් එතකොට ඊළඟ වචනේ මොකද්ද? දැන් දහම් ගුණ 6කින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ කියන ගුණේට ආවා. අනික තමයි දැන් ඕපනයික ගුණේ. ඒයි වාසිකෝ ඕපනයිකෝ පච්චත්තා වේතබ්බු විඤ්ඤා. දැන් ඕප කියන වචනයෙන් පෙන්නන්නේ උප්පත්තිය උපදීම උපත නායක කියන වචනයෙන් පෙන්නන්නේ උපදින න්‍යාය දැන් ඕකකින් දැකේ නැද්ද එක එක උපත් හටගන්නේ මොන මොන න්‍යායෙන්ද කියලා ඔය පටිච්චසමුපාදයේ දැන් අපි ඒකත් දැක්කා බලු ධර්මයේ අතුරු කරපු පටිච්චසමුපාද න්‍යායානුකූල වැඩ පිළිවෙලින් බල්ලේ හටගන්න එතකොට ඒ වගේම හරක් ධර්මයක් අතුරු කරපු පරිත්‍යාසමපාද න්‍යාය තුලින් ක්‍රියාත්මක කළ හරකේ හට ගන්නවා. ඒ ඒ උපත් හට ගන්න න්‍යායයට කියනවා ඕපනයි. එතකොට මොකද වෙන්නේ? සිතීලා දරා ගන්න සුදුසුයි කියලා මේකට අපිට මුඩින් මැත්තෙන් අටුවා උත්තරයක් දෙනවා. දැන් සිතීලා දරා ගන්න සුදුසු එක හම්බ වෙනවා. ඕපනයික දැකරවා. මොලේක හොයාගන්න මේ මේ ධර්මයේ ඇසුරු කරගහා මෙන්න මේ ත්‍රිසම්භවටයි කියලා තේරුම් ගත්තට පස්සේ අපි දැනගන්න අපෝච්චි ඒක නම් සිත්තිලා දරා ගන්න සුදුසු නෑ මෙන්න මේ ධර්මයේ ඇසුරු කළොත් බල්ලෙක් වෙන්න වෙනවා කියලා දැනගත්තට පස්සේ අපෝ ඒකත් සිත්තිලා දරා ගන්න සුදුසු නෑ දරාගත්තු විනාසයි මේ මේ ධර්මයේ ඇසුරු කළොත් සතර පායට යන්න වෙනවා කියලා විදිහට තේරුම් ගත්තට පස්සේ අපෝ සතර පා ගත වීමට හේතු වෙන ධර්මයක් සිත්තිලා දරා ගන්න සුදුසු නෑ අයින් කළා මේ මේ ධර්මයේ ඇසුර කළොත් මිනිස්සෙක් කියලා උපදින්නේ. හැබැයි මෙරි මෙරි උපදිනා නෝ ඒකාකාර මනස දුක්ඛස්කන්ධයක් එනවා. ඒකත් හොඳයි කියලා නම් සිත්තිලි අදාලා ගන්න සුදුසු නෑ අයින් කළා. මේ ධර්මයේ ඇසුර කළොත් දෙවියෙක් වෙනවා. මෙන්න දේව ධර්ම. ඇසුර කළොත් පටිච්චසමුපාද ක්‍රියාවලිය ක්‍රියාත්මක කළා. මෙන්න මේ දෙවියෙක් වෙන්න පුළුවන්. විනයකින් වෙන්නේ නෑ දෙවියෙක් ඉන්නේ මේ ධර්ම. ඒකත් දැක්කා. ඉතින් ඒ ගියහම හටගත්තා නම් ඉතින් ඒ කාලයක් ඉඳලා නම් ඒකත් ගෙවිලා යනවා වෙනසිල යනවා ආයසරයක් මිසරි සරණ දෙනවා. ඒකත් දරා ගන්න සුදුසු එකක් නෙමෙයි. සදාතික බලාපොරොත්තු නිමුක්ති ඒකෙත් නෙමෙයි. මේදී ඇසුරු කළොත් බ්‍රහ්මයේ කියනවා මේ ධර්මයේ ඇසුරු කළොත් මෙන්න ඒක පරිත්‍යාගම පාද බ්‍රහ්මජාතිය උපන්නත් ඒකත් ගෙවිල යනවා ඒකත් කෙලවෙලා යනවා ඒකේ තල්ලා ගන්න හරයක් නෑ එහෙනම් මොකද්ද හිත් දිහා දරා ගන්න ඕන අත්තරීමක් ඇද්ද නොයල්මක් ඇද්ද මිදීමක් ඇද්ද තුන් භවයේම අත්තරීම නොයල්ම මිදීම මිසක් මට ওই ධර්ම වල එකක්වත් අල්ලා ගන්න දෙයක් නෑ කියලා දැනගත්තා හිත් දිහා දරා ගන්න සුසු එකම දේ මොකද්ද ඕකෙන් අහක් වෙන අත්තරීම නෙලිය යන මිදී යන යම් ධර්ම මාර්ගයක් ඇද්ද සිහි කරන්න අන්නේ නිවන් දැකීමට හේතු වෙන ධර්ම මාර්ගයේ සිතීලා දරා ගන්නවා මිස කොයින් පිටස්සර මට සිතීලා දරා ගන්න වටිනා එකක් නැහැ කියලා ඔය ධර්මයේ තුලින් දැක ගන්නවා. ඉතින් හිතීලා දරා ගන්න සුසුසුවේ දැන ගන්නවා කියන එක ඕකනගේ කියන එකේ තෝය අර්ථය තියෙනවා. හැබැයි හිතීලා දරා ගැනීම සුසුසුවේ මොකද කියලා විග්‍රහ කරලා නැති නිසා ඒක ලැබෙන්නේ කොහොමද කියලා විග්‍රහ කරලා නැති නිසා ඔය පදයේ තුලින් ධර්මාවබෝධය ලබා ගැනීමට හරිය වෙහිලා තියෙනවා. ඉතින් ඕපනයික ඒහි පාසික කියන වචනේදී මොකද අරගන්න ඕනේ? දැන් වන්න අපි දැනගන්නවා ඊළාට ඊළඟ එක. ඕපනයික හොයාගන්නවා මෙන්න මේක තමයි ඉපදීමේ න්‍යාය. හිතියා දරා ගන්න සුසු එකක්වත් උතර නැහැ. ඕකෙන් අත්හැරින් වැලි විදි යන යම්කිසි ධම්මයක් ඇද්ද අන්න ඒක නම් හිතියලා දරා ගන්න එක සුසුයි. ඒකෙන් නිවන් දකින්න පුළුවන් නේද? දැන් මොකද වෙන්නේ? ওই ධර්මයේ හොඳට විමර්ශනය කරලා තේරුම් අරන් යනකොට ඊළඟ ධම්ම ගුණයක් ඊළඟ මතුවලා එනවා. අපි කියනකොට ඒහි වාසික ධම්ම ගුණය එහෙනම් ඒව බලව කියලා පෙන්වන්න සුසුසුයි කියලා පෙන්වනවා කියවර මේක තේරෙන්නේ නැහැ. මොකක් පෙන්වන්නද? ඒව බලව කියලා. පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාසය කියපුවා මොකද්ද පෙන්වන්නේ? අර ප්‍රඥාවන්තයල පෙන්වන්න කියලා. මොකද්ද පෙන්වන්න තියෙන්නේ? ඒහි පස්සිකෝ කියනට ඒව බලවයයි කියන සුසුසුයි කියලා කියනවා. මොනවා පෙන්වන්නද? තම තමන් විසින් තමන් තමන්ගේ නැනපමණින් තම තමන්ගේ ප්‍රඥාවට වටහා ගල තම තමන් දැනගන්න තියෙන ධර්මයේද අඳගහලා මොනවද පින්නද මම දැනගත් එක මගේ හිතෙන් මම දැනගන්නවා මගේ ප්‍රඥාවෙන් මට වැටහෙන නිසා මං කොහොමද අනිකර කියලාද අනිකර පින්නන්නේ කොහොමද ධර්මයේ ධර්මයේ තමාගේ මනස තුළින් තමාගේ ප්‍රඥාව තුළින් තමන් දැකිය යුත්තක් නේ ධර්මයේ තම තමන් දැකිය යුතුනා කාරපින් කවුරුත් ගින්න කොහොමද වෙන්නේ එන අන්ට පෙන්වන්න පුළුවන් එකක් නේ ඒකෝ තම තමන් දැකී ඉඳින ගැලපෙන්නේ නැහැ නේද තම තම නැනපමණින් දැනගත යුතු කියලාත් මේක පෙන්වනවා සිංහල කාව්‍ය වල ඉතින් අනිසරේ කියන ඇවිත් බලන්න කියලා පෙන්වන්න පුළුවන් එකක් කියලා නේන බලා ගන්න කියලා පුළුවන්ද පෙන්වන්න මෙන්න මේක තමයි මේ අටුවා විග්‍රහ කරගෙන යනකොට පෙන්නම දැන් වල අපි හොඳට විමර්ශනය කළේ. මම තේරුම් ගන්න ඕනේ.
දැන් එව බලව කියන එකෙන් පෙන්වන්න කියන එක තමයි මේ අටුවාවදි මේ කියන්නේ විග්‍රහ කරලා පෙන්වන්නේ ඒහිපස්සේ ගුණේද දැන් මොකද මෙතන පෙන්වන්නේ ධර්මයේ දැක්කට පස්සේ දැන් අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ධර්මානුකූලව දකින්න ඕනේ කොහොමද ධර්මානුකූලව දකින්නේ ඇහැ රූප දකින්නවා කන ශබ්දයට යොමු වෙනවා දිව රසයට යොමු වෙනවා නාසය ගන්ධයට යොමු වෙනවා කය ස්පර්ශයට යොමු වෙනවා මේ මොහොතක් මොහොතක් පාසා අපි යොමු කරනවා ඔන්න ඔය ඒහි කියලා කිව්ව අන්නේ දැන් ඒ යොමු කරන තැනදීම දකින්න දක්ෂ වෙන්න ඕනේ. පස්තික කරන්න ඕනේ නැහැ ස්පර්ශය දකින්න ඕනේ යථාර්ථයෙන්. අපි දැකපු දහමට අන්න. මේ කුමක්ද? කොහට අයිතිද? මේක කාම ලෝකයට අයිති රාගයට අයිති. මේ දැකපු දර්ශනීය පිළිබඳ දකින්න කරමු. දැකීම දැකීමේ මාත්‍රය පවණ ගියා නවත්තන්නේ නැතුව. දැකීමට ඇලුනොත් එහෙම. මේ අපේ පුරුද්ද. එක ගැටෙනවා එක වැලෙනවා එක මුලා වෙනවා මිහිරි නාදයක් එනවා එනකොටම හිතේට ඇලෙනවා එක මේ නාදේ මිහිරි නම් ගැටෙනවා ඒකට මුලා වෙනවා ගන්ධයක් ආවොත් ඒක මිහිරි නම් ඇලෙනවා මිහිරි නම් ගැටෙනවා ඒකට මුලා වෙනවා රසයක් ආවොත් මිහිරි නම් ඇලෙනවා මිහිරි නම් ගැටෙනවා ඒකට මුලා වෙනවා ස්පර්ශයක් ආවොත් මිහිරි නම් ඇලෙනවා මිහිරි නම් ගැටෙනවා ඒකට මුලා වෙනවා නමුත් මේ පැවැත්මේ යන අපිට කොයි මොකොයි මොහොතේ හරි ඕවා එකින් එකිනෙක ඉනවා මනවරණ රූප මනවරණ ශබ්ද මනවරණ ගන්ධ මනවරණ රස මනවරණ පහස මේ එක එක අවස්ථාවල ගොදුරු වෙනවා. ඔන්න ඒ ඒ තැනදී අපි දැනගන්න ඕනේ. මේකට ඇලෙන්න ගියොත් එහෙම පැවැත්මට හේතු වෙන්නා වූ පැත්තරයි යන්නේ. මේකට ගැටෙන්න ගියොත් එහෙම ගැටි ගැටි ඒ පස්සේ ඒකට අවශ්‍ය පැත්තේ ගැටෙන පැත්තේ යන්නේ. ඇලීමෙන් ගියොත් ගැටීමෙන් ගියොත් මුලා වෙලයි ගමන් කරන්නේ මුලා ගමන කොහේ හරිද පැවැත්ම පවත්තන්න විසක් වෙන එකට නෙමෙයි කියලා දැක්කහම ඔන්න ඔකේ එතනින් දැකලා දකින්න පුරුදු වෙනකොට මොකද වෙන්නේ එතන ඇලීමක් තිබුණා අත්හැරලා යනවා ගැටීමක් තිබුණා අත්හැරලා යනවා මුලාවක් තිබුණා අත්හැරලා යනවා අන රාගක්ෂේත දේසක්ෂේත මොහක්ෂේත මග පෑදේ මෙන්න යත යම් යම් තැනකදී යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති කියොන්න තින් මේ කායන් ප්‍රනීතියයි කියලා යම් තැනක හිත පිහිරවනවා පනිහිත කරනවා මෙන්න මේ ආකාරයන්ගේ යථාර්ථේ තථා තත්ත්වේ මේකයි කියලා දැනගන්නවා අන්න එක දැනගත්තාම මොකද වෙන්නේ මනවරණ රූප වශයෙන් ගියොත් ලෝකේට මනවරණ ශබ්ද වශයෙන් ගියොත් ලෝකේට මනවරණ ගන්ධය යල්නොත් ලෝකේට මනවරණ රතේ යල්නොත් ලෝකේට මනවරණ පහතේ යල්නොත් ලෝකේට එන මොහොතේම මේක දැනගන්න හැකියාව ලැබුණා නම් දහම් ගුණේ දියුණුව. අන්න කව ගුණ වුණා. මෙන්න මේකට කියනවා ඒහි පස්සික කියන තැන්නපත් වෙලා දහම් ගුණෙන් දියුණුණා. ඔන්න දහම් ගුණය. මේක කාටවත් පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි තම තමන්ම දකින්න ඕනේ. මට රහයනේ නම් මමයි දන්නේ අනිකා දන්නේ නැහැ. මට බහද වැටෙන්නේ නම් මම දන්නා විස කණිකේ නේ දන්නවා. තම තමන් විසින් දැනගන්නවා තම තමන් තාප විලා. ඒ තැන ප්‍රත්‍යක්ෂ කරන එකට කියනවා ඒහි පස්සික. අන්න ඒ තැනම ප්‍රත්‍යක්ෂය කරන්න ඕනේ. පස්සික කිව්වේ ඒකයි. දැනගන්නවා කිව්වට බෑ. ඒ තැනදීම ලෝකයේ පැවැත්මට හේතුවෙන් ප්‍රත්‍යක්ෂය කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ තුල. එහෙනම් මනවරණ රූපයක් ආපෙ තැන මනවරණ ශබ්දයක් ආපෙ තැන මනවරණ ගන්ධයක් ආපෙ තැන මනවරණ රසයක් ආපෙ තැන මනවරණ පහසක් ආපෙ තැන මනවරණ ධර්මයක් ආපෙ තැන. එතනම අපි මේ ප්‍රත්‍යක්ෂය කර තමන්න ඕනේ. මෙන්න අහු නපුන. මෙන්න සසරට හේතුව. මෙන්න පැවැත්මට මුල. මේක ඇලුම් කිරීම. එහෙනම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙන්න ඕනේ. ඉන්ද්‍රිය අසංවර වුණොත් අවසීයෙන් ඉන්නේ. ඉන්ද්‍රිය සංවර නම් මනසීයෙන් හිටියනම්. ඒ එනේන එකේ මේ මොහොතේ ප්‍රත්‍යක්ෂය ආරක්ෂා කරනවා. තව දිනේ ක්ෂය කරන්න අපි ඉතුරු වෙලා නැහැ. එතනම ක්ෂය කළොත් ඔහු පෙරත් නැහැ, දැනුත් නැහැ, මතුත් නැහැ. තුම්පලේම නැහැ. අතීතේත් නෑ අනාගතේත් නෑ වර්තමානයේත් නෑ තුම්පලෙම නිදහ. ඔන්න චන්දරාගය දුරු කරගන්න හැටි. අතීත අනාගත වර්තමාන. දැන් අපි කාරණා තුනක් අතීතයක් තියෙනවා වර්තමානයක් තියෙනවා අනාගතයක් තියෙනවා. ලෝක සම්මතයේ කාලාත්‍රයක් ඕකට තියෙනවා. අතීත කියන්නේ ඉස්සරේව. වර්තමාන කියන්නේ දැන් ඒව. අනාගත කියන්නේ ඉදිරියට. දැන් මේකේ දහම් අර්ථය දැනගන්න ඕනේ.
ඒ ඉස්සරේෙන් අපේ මනසේ මොනවද අපි මේ මතක් කර කර ගන්නෙ? අති හිතවත් දේවල් මතක් කර කර ගන්න. අති හිත දේවල් තමයි ඉස්සරේ මතක් කරලා ගන්න. අන්න අති හිත අති හිත. අයින් කරන්න ඕනේ ඒක. ඔවා මතක් වෙනකොටම වැඩක් නැහැ කියලා දැනගෙන අයින් කරන්න ඕනේ. අති හිතවත්කම අයින් කරන්න ඕනේ. අති හිතෙන් විදිනවා. අති හිතවත් දේවල් තමයි මතකේ තියාගෙන ඉන්නේ. වර්ත කරනවා කියන්නේ මාන කරනවා කියන්නේ මැනමැන ක්‍රියාත්මක වෙනවා. දැන් මේ වර්තමාන කිවි අර හිතවත් දේවල් කියලා දැන් හම්බෙන රූප ශබ්ද ගන්ධ රස මනවත් මේ අපතේ ගිහිල්ලා ඒ පස්සේ වර්තනීය වෙනවා කියලා කියනවා. වර්තමාන මැනමැන වර්තනීය වෙනවා. ඒක අයින් කරගන්න ඕනේ. එතකොට අනාගත ඒවා එකක්වත් නැහැ ඉස්සරහට. ඔව් ඔක්කොම අනාගින තමයි තියාගන්නේ. අනාගත ඒවා අයින් කරගම අනාගත ඉවරයි. ওই ටික අයින් කරගම නිවන් දකින්න.